සමන්තාචක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මංනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් ධම්මසවනකාලු අයංබදන්තා ධම්මසවනකාලු අයංබදන්තා ධම්මසවනකාලු අයංබදන්තා නමුතස්ස භගවතු අරාටෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරාටෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරාටෝ සම්මා සම්බුද්ධස්ස පින්වත්නි, පසුගිය දින තුනෙන්ම හවස් වරුවේ අපි මේ පැහැදිලි කළේ, විග්‍රහ කළේ, විස්තර කළේ බුදුහාමුදුරුව දේශනා කරපු ඒකායන මාර්ගය මහා සතරාතිපට්ඨාන සූත්‍රය. මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රය වාගෙම භාවනාවට අදාළව බුදුහාමුදුරුවම ඊට මුලින් ඊට පෙර දේශනා කරපු තවත් ඉතාම වැදගත් සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය කායගත සති සූත්‍රය කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. ඉතින් ඒක නිසා අපි අද බලන්නේ, කල්පනා කරලා බලන්නේ, පැහැදිලි කරන්නේ මේ කායගත සති සූත්‍රය පිළිබඳවත් යම් යම් කරුණු කාරණා ටිකක් තේරුම් ගන්න. ඊට පස්සේ මේ කායගත සති සූත්‍රයත් මහා සතරාතිපට්ඨාන සූත්‍රයත් කියන දෙකේ වෙනස්කම් සහ සමානකම් සලකා බලලා ඇයි එහෙම බුදුහාමුදුරුවෝ මේ පාරවල් දෙකක්, මාර්ග දෙකක් දෙවිධයක දේශනා කරලා තියෙන කියන කාරණය ගැන බලන්න. එනිසා මේ කායගත සති සූත්‍රය බුදුහාමුදුරුව මුල් කාලෙම ඉඳලා දේශනා කරපු සූත්‍රයක්. මේ එක දවසක් බුදුහාමුදුරුව දැන් අවුරුදු 24ක් විතරම හිටියේ රජගහනුවර බේලුවනාරාම. ඊට පස්සේ තමා අර අනේ පිඩුසිටිතුමා සකස් කළ දුන්න ජේතවනාරාමයට වැඩලා අවසාන අවුරුදු 23ක් විතර ජේතවනාරාමයට ඇවිල්ලා අවසාන වශයෙන් වේලුවනාරාමයේ ඉඳලා තමා විශාලාමානුවරට ගිහිල්ලා කුසිනාරානුවරදී පිරිනිවන් පාණ්ඩ ගියේ. එනිසා මුල් අවුරුදු තුළ බුදුහාමුදුරුව දේශනා කළේ මේ කායගත සති සූත්‍රය. ඒ කායන මාර්ගයක් කියලා කිව්වේ නැහැ, නමුත් කායගත සති සූත්‍රය දේශනා කළා. බුදුහාමුදුරුව ජේතවනාරාමයට ආවට පස්සෙත් යම් යම් භික්ෂුන් වහන්සේලා මේ කායගත සති සූත්‍රය පිළිබඳවත් කතා කරන්න ගත්තා. බොහොම අච්චරියං ආවුසෝ අබ්බූතං ආවුසෝ යාවංචි විදං තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන කායගත සති භාවිතා බහුලී කතා මහප්පලා වුත්තා මානිසංසාති කියලා. මහප්පල මානිසංස ලැබෙන සූත්‍රයක් කියලා එක්තරා දවසක මේ ජේතවනාරාමයේදී ධම්සභා මණ්ඩපයේදී මේ භික්ෂුන් සාකච්ඡා කළා. බුදුහාමුදුරුව ධම්සභා මණ්ඩපයට එනකොට අවගමන් ඇහුවා, මොකද්ද කතා කර කර හිටියේ, මොකද්ද සාකච්ඡා? මේ භික්ෂුන් කිව්වා මේ මහා මේ කායගත සතියේ මහප්පල මහානිසංස පිළිබඳව කතා කරමින් හිටියා කියලා. ඒ අනුව බුදුහාමුදුරුව ආයි නැවතත් මේ අවුරුදු ගණනකට පස්සේ මේ මහප්පල වූ මහානිසංස වූ කායගත සති සූත්‍රය ගැන නැවතත් ජේතවනාරාමයේදී දේශනා කළා. ඒ සූත්‍රය තමා මේ කායගත සති සූත්‍රය ඇටියට ජේතවනාරාමෙදි දේශනා කරයි කියලා තියෙනවා. මේක දැන් අපි පොඩ්ඩක් බලාගෙන යනකොට කතං භාවිතාච භික්කවේ කායගත සති කතං බහුලී කතා මහප්පලාවෝති මහානි සංසා. ඉද භික්කවේ භික්කු අරඤ්ඤගතවා රුක්කමූලගතවා ශුඤ්ඤාගාරගතවා නිසීදති පල්ලංකං ආභූජිත්වා උදුංකායම් පණිදාය පරිමුඛං සතින් උපට්ඨපිත. අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ ආනපාන සති සමාධියේ තියෙන සියලු දේ සියලු කතාවල් මේකෙත් තියෙනවා. සෝ සතෝ වාස සති සෝ සතෝ පස්ස සති. ඒ වගේම දීගං වාස සන්තෝ දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රසං වා අස සන්තෝ පස්ස සන්තෝ සබ්බගායපට සංවේදී. ඒ සියලුම දේ මෙතනක් තියෙනවා. පස්සම් බයං කාය සංකාරං අසසි සාමීති පස්සසි සාමීති සික්කති තියෙනවා. මේ අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ ආනපාන සති සූත්‍රයේ තිබ්ජ මුල් කරනු සියලු දේ හැමම ඒ වචනවලින් මේ විදිහටම තියෙනවා. නමුත් අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ කියලා තියෙන කොටසක් මේකේ නැහැ. ඒ වෙනුවට මේකේ තියෙන්නේ තස්ස එවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතස්ස විහෙරතෝ. මේකේ තියෙන අර ආතාපි සම්පජානෝ සතිමා වෙනුවට මේකේ තියෙන්නේ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතස්ස. අර ආනපාන සති සමාධියේ සූත්‍රයේ තියෙන්නේ ආතාපි සම්පජානෝ සතිමා. නමුත් මේකේ තියෙන්නේ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතස්ස විහෙරතෝ යේ ගේහසිතා සරසංකප්පාතේ පහියන්ති. සරසංකප්පාතේ පහියන්ති තේසං පහනං අජ්ජත්මේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මා දීයති. මේ බුද්ධ ඥාන පද හතර. තේසං පහනා අජ්ජත්මේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මා දීයති. එවං භික්කවේ භික්ඛු කායගත සතින් භාවේති. දැන් මේක ආනපාන සති සමාධි සූත්‍රයේ කියපු දෙයමයි කිව්වේ. ඒ භාවිතයටමයි ගන්න ඕන. නමුත් මේකේ අර අග අතන අජත්ත බහිද්දා අජත්ත බහිද්දා සමුදය වය ඒ වගේම අර අනිසිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති මේවා නෙමෙයි. මේකේ තියෙන්නේ ඊට වඩා වෙනස්. තේසම් පහනා අජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මා දීයති. මේක එක පබ්බයකට නෙමෙයි, මේ පබ්බ 14ටම අදාළව මේක කියනවා. මේ ආනපාන සති සමාධියමයි. නමුත් අර ප්‍රතිඵල වෙනත් විදිහකටයි. අනිසීතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති නෙමෙයි මෙතන. මෙතන සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මා දීයති. දැන් බුද්ධ දේශනාවේ බුද්ධ ඥාන පද හතරක් චූලහත්ති පදෝපන් සූත්‍රයේ තව බොහෝ සූත්‍රවල සූත්‍ර මජ්ක්‍ධිමනිකායේ තියෙන බොහෝ සූත්‍රවල සන්දේශේති සම්මාදපේති සම්ත්‍යේදේති සම්පහන්සේති කියන බුද්ධ ඥාන පද හතර විග්‍රහ කරලා තියෙනවා. මේ කායගත සති සූත්‍රයේ ඒ කාරණා හතරම ඒ පද හතරම ඊට වඩා පොඩ්ඩක් වෙනස් වචන වලින් නමුත් අර්ථය එකමයි. සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදීයති කියලා විග්‍රහ කරලා තියෙනවා. මේ ආනපාන සති සමාධිය පිහිටාගෙන යනකොට හිතේ ඇතිවන අර අනතිවත්තනට එන ඒක රසට එන මේකමයි. ආසේවිතාය ආසේවනට්ටේ මේ ඒකෝදි හෝති සම්මාදීයති කියන සත්‍යයම හිතේ ඇතිවන වෙනස් වීම. ඊට පස්සේ දැන් මේ ආනපාන සති සමාධියේ මේ ආනාපාන පබ්බ විග්‍රහ කරලා ඊට පස්සේ ඉරියාපතත් පබ්බයත් විග්‍රහ කරනවා. ගචන්නවා තිතුවා සයිනවා නිසින්නවා ඒක එහෙමම අර මහා සතර සතිපට්ඨාන සූත්‍රය වගේම මේකෙත් මේ ඉරියාපත හතර ගචන්නවා තිතුවා සයිනවා නිසින්නවා විග්‍රහ කළා. ඒකෙත් තේසං පහනා අජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති ඒවම් පිබික්ක වේමිකු කායගත සතින් භාවේති. එක දෙවෙනි පබ්බය අනපාන සති පබ්බයට පස්සේ ඉරියාපත පබ්බය සම්පඤ්ඤ පබ්බයත් එහෙමමයි. පුනිත වරම්භික වේමිකු අභිකන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති අලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්චිදේ පසාරිතේ සංගාතිපත්ති චීවර දාන්නේ අසිතේ පීතේ බාහිතේ සාහිතේ උච්චාරපන් සම්බන්ධේ ගතේ තිතේ නිසින්නේ සුත්‍රේ ජාගරිතේ භාසිතේ තුන්නේ භාවේ සම්පජානකාරී හෝති. ඉන් පස්සේ අර කියන කතාව මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කියන එකට වඩා පොඩ්ඩක් වෙනස්. තස්ස එවං අපමත්තස්ස ආතාපිනෝ පහිතස්ස විහෙරතෝ ඒ ගේහ සිතා සරණං කප්පාතේ පහියන්ති. ඒ අනුව තේසම් පහනා අජ්ජත්තමේව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති ඒවම්පි භික්කවේ භික්ඛු කායගත සතින් භාවේති. දැන් මේ ඉරියාපත පබ්බේ වගේම සම්පජඤ්ඤ පබ්බේ කිසිම වෙනසක් නැහැ භාවනා කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ හතරවෙනි එක පටික්කුල මනසිකාර පබ්බය. පටික්කුල මනසිකාර පබ්බයත් ඒ වගේමයි. මේ කේසාලෝ මානකදන්තා තචෝ මන්සං නහරු අට්ටි මේ ඔක්කොම ඒ විදිහටම මේ 32ම කුණප කොටස් විග්‍රහ කරලා ඒ අනුව සේයතාපි භික්කවේ උබතෝමකෝ අර උදාහරණයමයි දීලා තියෙන්නේ. අර ගෝණියක කටවල් දෙක දෙපැත්තෙන් බැඳලා වගේ මේකත් අපි මේ කොටස් 32ක් එකව කරගෙන අපි මේක මේ ඝන සංඥාවක් හැටියට සත්වයේ උද්ගලයක් හැටියට දකිනවා. මේකෙ මිදී නිදහස් වෙන්න තමයි මේකත් කියලා තියෙන්නේ. ඒ දෙතෙන්දිත් අවසාන වශයෙන් මේකත් විග්‍රහ කළා. තේසම් පහනා අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති ඒවම් භික්කවේ භික්ඛු කායගත සතින් භාවේති. ඊළඟට පුනිජ පරම්භික්කවේ භික්ඛු ඉමමේව කායං යථාටිඨං යථා පණිහිතං ධාතු සෝපච්චවෙක්කති ධාතු මනසිකාර පබ්බයත් අර මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ආකාරයමයි. ඒකමයි කිව්වේ. ඒ අනුව එතනත් මේ අර උදාහරණයම දීලා මේකෙත් තේ සම්පහනා අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති විග්‍රහ කරලා තියෙනවා. ඒක ධාතු මනසිකාර පබ්බයත් ඒ විදිහටමයි. ඊට පස්සේ නවසීවතික පබ්බයත් විග්‍රහ කරනවා. මේ නවසීවතික පබ්බයත් අර මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ආකාරයටම මේ කායගත සති සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. අවසානම අරක එකම තමයි විග්‍රහ කරලා තියෙන මේ වෙනස මොකක්වත්ම නෙමෙයි. අර අවසාන තස්ස ඒවම් අපමත්තස්ස පහිතස්සස්ස අර සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි භාවං සම්මාදියති මේ ආකාරයට අර අනිතිවත්ත නට්ඨේන ඉන්ද්‍රිය ඒකාග්‍රතාවයට පත් වෙන මේ ක්‍රම තමයි. මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කායගත සති සූත්‍රයේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කාය කායනුපස්සනාවේ පබ්බ 14 එහෙමම කායගත සති සූත්‍රයේ ඒ පබ්බ 14ම ඒ විදිහටම විග්‍රහ කරලා තියෙනවා. භාවිතා කරන්න අනුදැන බදාටලා. නමුත් එකයි මේකේ වෙනක අතන තියෙන අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීති. මෙතන තියෙන්නේ සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මා දියති කියන මේ බුද්ධ ඥාන ප්‍රතාතර අවබෝධ කරගන්න. ඊට පස්සේ 155 වෙනි ඡේදයේ තියෙනවා. දැන් මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ මේ කායේ කායනුපස්සනාව කායගත සතිය පූර්ණ වුණාම තියෙන්නේ වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව. මේකේ 155 වෙනි ඡේදයේ තියෙනවා පුනජ පරම් භික්කවේ භික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡේ පාපේහි අකුසල ධම්මේහි සවිතක්ක සවිචාරං පටමධ්‍යානං උපසම්පජ්ජ විහෙරති. මෙතෙන්දී මේ කාය කායනුපස්සනාවේ පබ්බ 14 කරගෙන යනකොට ඒ පුද්ගලයා භික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡේව පාපේහි අකුසල ධම්මේහි සවිතක්කං සවිචාරං පීතිසුඛ ඒකාග්ග සහිත වූ පටමධ්‍යානං උපසම්පජ්ජ විහෙරති. සෝ ඉමමේව කායං විවේකජේන පීතිසුඛේන අභිසන්දේති පටිසන්දේති පරිපූරේති පරිප්පරති නාස කිංචි සබ්භාවතෝ කායස්ස විවේකජේන පීතිසුකේන අප්පුටං හෝති. දැන් මෙතන මේ ආර්ය පළවෙනි ධ්‍යානයට පත්වෙනවා. ඔය 155 වෙනි ඡේදයේ තියෙන්නේ දැන් අර කාය කායනුපස්සනාවේ පබ්බ 14 ආනපාන සති සමාධිය ඇතුළු දිගටම වඩාගෙන යනකොට මේ ශ්‍රාවකයා අර ආර්ය ඥාන පළවෙනි ධ්‍යානයට පත් වෙනවා. මෙතන තියෙන හැටියට දැන් බැරි වෙලාවත් කිව්වනම් මෙතෙන්දී විතක්ක විචාර සහිත පීති සුඛ ඒකාග්‍ර සහිත පටමධ්‍යානයට ලැබෙනවා කියලා ඒක ආර්ය ඥාන නෙමෙයි අනාර්ය ඥානයි. නමුත් මෙතන ආර්ය ඥානය හඳුන්ලා තියෙන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේ පාපේහි අකුසල ධම්මේහි සවිතක්කං සවිචාරං පීතිසුඛ ඒකාග්ගසහිත වූ පටමධ්‍යානං උපසම්පජ්ජ විහෙරති. ඒ පළවෙනි ආර්ය ඥානය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නා අවස්ථාව දසනේන පහතබ්බා වෙන අවස්ථාව. ඊළඟට මේ පටමධ්‍යානය විග්‍රහ කරනවා. ඒකේ උපමාව තමයි මේ ඒකටපත් වූ පුද්ගලයා තුළ ඇතිවන වෙනස්කම්. සෙය්‍යතාපි භික්කවේ දක්කෝ නාපකෝ, මේ යම් කිසි කෙනෙක් අර මේ උපමාවක් තියෙනවා. ඒ කාලේ අර නානකොට මේ හදලා අමුතු මේව එකක් හැම තැනම ගානවා. ඒක මුළු ඇඟ හැම තැනම අර සුද්ධ පවිත්‍ර වෙලා යනවා. ඒක තමා අර උදකේන පරිපෝෂකං පරිපෝෂකං සන්නේය යායන් හානිය පිණ්ඩි ස්නේහානුගත. අර නානකොට ස්නායු වගයක් ගානවා. ඒක ස්නේහ පරේතා සන්තර බාහිරා හූටා ස්නේහේන නච පරිග්ගයිනි. ඒක මේ උපමාව මුළු ඇඟේම හැම තැනම තියෙන අර සියුම් ස්ථානවලට පවා ඒ ස්නායු වර්ගය ගෑවාම අර යනවා වගේ. මේ පළවෙනි ධ්‍යානයට ආර්ය ධ්‍යානයට පටන් පාත්තගත්තාම පස්සේ මුළු ශරීර කූඩුවම අමුතු ආකාරයකට අර මේවා වෙනවා. ඒක තමයි මේකේ විග්‍රහ කරලා තියෙන්නේ. ඊට පස්සේ පුනජ පරම් භික්කවේ දෙවෙනි ධ්‍යානය භික්කු විතක්ක විචාරේන ූප සමා ද්විතිය ධ්‍යානං උපසම්පජ්ජ විහෙරති. ඒකටත් උදාහරණයක් දීලා තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානයේ ඊගාවචේදේ පුනජ පරම් භික්කවේ භික්කු පීතියාච විරාගාච අර ඒක ඒකාග්‍රතාවට ඇතුළත් වෙලා තුන්වෙනි ධ්‍යානය. ඊළඟට හතරවෙනි ධ්‍යානයේ ඊගාව ඡේදයේ පුනජ පරම් භික්කවේ භික්ඛු සුගස්සච පහනා ඒ අනුව චතුත්ථ ධ්‍යානං උපසම්පජ්ජ විති. සෝ ඉමමේව කායම් පරිශුද්ධේන චේතසා පරියෝධාතේන පරිත්වා නිසින්නෝ හෝති නාස කිංචි සම්භාවතෝ කායස්ස පරිශුද්ධේන චේතසා පරියෝධාතේන අප්පුටං හෝති. දැන් මෙතන පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය ආර්ය ධ්‍යාන. මෙතන කියන ධ්‍යාන ආර්ය ධ්‍යාන හතරටම එනවා. ඒ ආර්ය ධ්‍යාන හතරට එන පුද්ගලයා ඊළඟට ඔය 156 වෙනි ඡේදයේ ඉඳන් කියන්නේ ඒ ආර්යයන් වලට පත් වූ පුද්ගලයා තුල ඇති වෙන වෙනස්කම් යස්ස කස්සචි භික්කවේ කායගත සති භාවිතා බහුලීකතෝ අන්තෝගත වාස කුසලා ධම්මා යකේචි විජ්ජා භාගිය. ඒ අනුව ඒ පුද්ගලයා තුල චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා සම්මාදිට්ඨියට පත් වෙලා පළවෙනි දෙවෙනි තුන්වෙනි ඥානයට පත් වෙලා ඊළඟට මෙහෙම මේ පත්ව පුද්ගලයා තුළ ඒ ඇතිවන ලක්ෂණ තමා මේ ඊගාව ඡේදවල තියලා තියෙන්නේ. ඒවා කියවලා බලන්න. ඒ පුද්ගලයා ලබති තස්ස මාරෝ ආරම්මණං සීරා මාර්යගේ ආරම්මණයෙන් මිදී නිදහස් වෙනවා, මාර්යගේ උතාරයෙන් මිදී නිදහස් වෙනවා. නමුත් එහෙම නොවූ ආර්ය ඥාන නොලබූ පුද්ගලයා ඊට පස්සේ ඔය 157 වෙනි ඡේදයේ තියෙන්නේ යස්ස කස්සචි භික්කවේ කායගත සති භාවිතා බහුලීකතා න තස්ස ලබති මාරෝ උතාරා. ඒ පුද්ගලයා මාර්යගේ උතාරයට අහුවෙන්නේ නැහැ. නියත නියම නිවැරදි ආකාරයට මේ කායගත සති භාවිතා කරන බහුලීකත කරන පුද්ගලයා න තස්ස ලබති මාරෝ උතාරං න තස්ස ලබති මාරෝ ආරම්මණ. අර කායගත සතිය නිවැරදි ආකාරයට අනාර්ය විදියට භාවිතා කරන පුද්ගලයාට ඊට ඉස්සෙල්ලා ඡේදයේ තියෙන්නේ මාර්යාගේ උතාරයට මාර්යාගේ ආරම්මණයට අහු වෙනවා. නමුත් දැන් මේ ආර්ය ශ්‍රාවකයා ආර්ය ඥානලාභියා ඒ මාර්යාගේ උතාරයට හෝ මාර්යාගේ ආරම්මණයට අහු වෙන්නේ නැහැ. ඒ අනුව ඒ පුද්ගලයා සම්මාදිට්ඨියට පත් වෙලා මඟඵල ලබන්න සුදුසු වෙනවා. ඊළඟට 158 ඒක තමයි දිගටම උදාහරණ සහිතව කියලා තියෙන්නේ. 158 වෙනි ඡේදයේ ඒ දැන් මේ පුද්ගලයා අර කායකානුපස්සනාව කායගත සතිය පබ්බ 14ම කරලා පළවෙනි ආර්ය ධානය, දෙවෙනි ආර්ය ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ආර්ය ධානයට පත් වූ පුද්ගලයා 158 වෙනි ඡේදයේ කියනවා යස්ස කස්සචි භික්කවේ කායගත සති භාවිතා බහුලීකතා සෝ යස්ස යස්ස අභිඥා සජ්ජිකරණීයස. අභිඥා අර අභිඥා අෂ්ටාභිඥා පංචාභිඥා ඡද්දාභිඥා ලබන ක්‍රමයක් තියෙනවනේ. ඒ අභිඥා ලාභියෙක් බවට පත් වෙනවා. ධම්මස්ස චිත්තං අභිනින්නාමේති අභිඥා සච්චික්‍රියාය. මේ අභිඥා පිළිබඳව තමා අභිඥා සාක්ෂාත් කරනවා. ඒ පුද්ගලයාට අභිඥා ලබන විග්‍රහයයි මේ ඊගාව ඡේදයේ දිගටම තියෙන්නේ. ඒ අනුව 159 වෙනි ඡේදයේ තියෙනවා ඒ පුද්ගලයා කායගත සති භික්කවේ සතිය ආසේ විතයි භාවිතයි බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුට්ටිතාය පරිචිතාය සුසුමාරද්දාය දසානිසංසා පාටිකංකා. ඒ පුද්ගලයා තුළ ආනිසංස 10ක් අලුතෙන් මෙතෙක් නොතිබූ ආනිසංස 10ක් ලැබෙනවා. අරති රති සහෝ හෝති නච තං අරති සහති උප්පන්නං අරතින් අභිභුය විහරති. අර තණ්හාව රතිය පිළිබඳව අරති කියන තත්ත්වයට පත් වෙනවා. ඒ අනුව බය බේරව සහෝ හෝති නච තං භයබේරවන් සහති. අර ඉස්සෙල්ලා සූත්‍රයේ තියෙන්නේ පස්සම් භයන් කාය සංකාරං පස්සම් භයන් චිත්ත සංකාරං. නමුත් මෙතන තියෙන්නේ භයබේරව සහෝ හෝති නච තං භයබේරවන් සහති උප්පන්නං භයබේරවන් අභිභුයං විහරති කමෝ හෝති සීතස්ස උන්නස්ස. අර කියන මේ අර පටිසංකාය උනසෝ මනසිකාරය. ඒ අනුව ඒ පුද්ගලයා මේ චතුන්නං ධ්‍යානං අභිචේත සිකානං දිට්ඨ ධම්ම සුඛ විහාරාණං නිකාමලාභී හෝති අකිච්චලාභී අකිසරලාභී. දැන් මේ කායගත සතිය වඩලා ආර්ය ඥාන ලැබලා අභිඥා ලැබූ පුද්ගලයා දිට්ඨ ධම්ම සුඛ විහාරාණං මේ පැවැත්ම තුළම මේ ජීවිත කාලය තුළම ඒ පුද්ගලයා නිකාමලාභී හෝති අකිච්චලාභී අකසිරලාභී හෝති. ඒ අනුව ඒ පුද්ගලයා ඉද්ධිවිද ඥාන ඉද්ධිවිදං පච්චානු හෝති දිබ්බාය සෝත ධාතුව සුද්ධ විසුද්ධාය අතික්‍රම මේ අර දිබ්බ ඇස දිව කන මේ අභිඥා අර අෂ්ටාභිඥා හෝ සත් අභිඥා හෝ ලබනවා. ඒ අභිඥා ලැබීම තමයි ඔය ඊගාව චේදී දිගටම තියෙන්නේ. ඒ අනුව පරසත්තානම් පරපුග්ගලානම් චේතසා චේතෝ පරිච්ච පජානාති සරාගං වා චිත්තං. ඊගාවට නැවතත් ඔන්න අර චිත්තේ චිත්තානුපස්සනාව දැන් මෙතනත් මේ වෙන වචන වලින් අර සරාගං වා චිත්තං විතරාගී විදෝ සදෝ සංවා චිත්තං විහිතමෝහි විදදෝසි මේ ඒකමයි තියෙන්නේ. ඒ අටම ඒ විදිහටම මේ චිත්තේ චිත්තානුපස්සනාව මෙතන විග්‍රහ කරලා තියෙනවා. ඊළඟට සෝ අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරති. දැන් මෙතෙන්දි කියලා තියෙන්නේ අර ත්‍රිවිද්‍යා ඥාන. පළවෙනි එක පුබ්බේ නිවාසානුස්සති ඥානය, දෙවෙනි එක චිතූපපාද ඥානය, තුන්වෙනි එක ආසවක්කේ ඥානය. අරිය පරිශන සූත්‍රයේ කියලා තියෙන්නේ මේකමයි. ඒ අනුව ඒ ආර්ය ශ්‍රාවකයා දැන් ආර්ය ඥාන ලබනවා, ෂඩ් අභිඥා හෝ අභිඥා ලබනවා. ඒ අනුව අර දිබ්බ සෝත ධාතු විසුද්ධාය ඒවා ඒ අභිඥා ලබනවා. ඒ අනුව පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතූපපාද ඥානය, ආසවක්කේ ඥානය ලබලා ඒ අනුව ආසවානංකයා අනාසවංචේතෝ විමුක්තිින් පඤ්ඥා විමුක්තිින් දිත්තේව ධම්මේ සයං අභිඥා සජ්ජිකත්වා උපසම්පජ්ජ විහරති. මේක තමා මේ කායගතා සති සූත්‍රයේ අර කෙනෙකුට මාර්ගඵල ලබන්නට බුදුහාමුදුරුවෝ කියලා දුන්න එක තවත් එක ක්‍රමයක්. මෙතෙන්දි අර මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන මාර්ගය පාර්ග පාර නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන ඊට වඩා හුඟක් වෙනස්. දැන් මෙතන තියෙන්නේ අර කායකානුපස්සනාවේ පබ්බ 14ම එකයි. මේකයි මේකේ. නමුත් මෙතන අර වේදනානුපස්සනාව, චිත්තයන් චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේ ධම්මේ ධම්මේසු ධම්මානුපස්සනාව එය මොකක්වත් විග්‍රහ කරලා නැහැ. අර මේ පංචකාම නීවරණ ධර්ම ඉවත් කිරීම, පංචස්කන්ධයෙන් මිදීම, ආයතන ඉන්ද්‍රිය බවට පත් කිරීම, බොජ්ජංග ධර්ම වැඩීම, සතර සතිපට්ඨානය, ඒ මොකක්වත් මෙතන නැහැ. මෙතන තියෙන්නේ ධ්‍යාන ලැබලා, අභිඥා ලැබලා, ත්‍රිවිද්‍යා ඥාන, පුබ්බේ නිවාසානුසුති ඥානය, චතුප්පපාද ඥානය, ආසවක්කේ ඥානය ලැබලා විද්‍යා විමුක්තිං ප්‍රඥා විමුක්තිං දෙකම දිත්තේව ධම්මේ මේ මොහොත තුළම වර්තමාන මේ පැවැත්ම තුළදීම මේ ඒ අභිඥා සංජිගත්වා උපසම්පජ්ජ විහෙරති. අර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මගඵල ලැබලා ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කරගෙන අරහත් ඵලයට පත්වීමේ මාර්ගය. මේකත් මේක ඒ බුදුහාමුදුරුව දේශනා කරපු එක්තරා මාර්ගයක්. දැන් හොඳටම තේරෙනවා බුදුහාමුදුරුව අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරපු දෙයට වඩා වෙනස් ක්‍රමයක්, වෙනස් මාර්ගයක්, වෙනස් පාරක් මෙතන මේ කායගත සති සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. අතන කිසි දවසක කිසි තැනක එක වචනකින්වත් බුදුහාමුදුරුවෝ ධ්‍යානයක් ලැබීමේ අවශ්‍යතාවයක් හෝ අර පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන අභිඥා ගැන හෝ ත්‍රිවිද්‍යා ඥාන ගැන එතන දේශනා කරලා ඇත්තේ නැහැ. නමුත් මේ කායගත සති සූත්‍රයේ කියන පාරේ කියපු පාරේ පැහැදිලිව තියෙනවා අර මුල් එක ආනපාන සති සමාධිය වඩන්න ඕන. ඒක වඩලා ඊට පස්සේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආර්ය ධ්‍යානයටපත් වෙලා ඒ අනුව අභිඥා ලැබලා ඒ අනුව ත්‍රිවිධ ඥාන පූර්ණ කරගෙන මගඵල අර ප්‍රඥා විමුක්තිය, විද්‍යා විමුක්තිය ලබන ක්‍රමයක්. දැන් මෙතන පැහැදිලිව පාරවල් දෙකක්. හැබැයි බුදුහාමුදුරුවෝ කොයි වෙලාවකවත් කායගත සති සූත්‍රය ඒකායන මාර්ගය කියලා විග්‍රහ කළේ විස්තර කළේ නෑ. අර මහා සතරාදි වට්ටාන සූත්‍රයේ තියෙන පාර මාර්ගය ඒකායන මාර්ගය කියලා බුදුහාමුදුරුව අවසාන වශයෙන් අනුදැන වදාලා. දැන් මේකට හේතුවක් තියෙනවා. මේක හොඳට අපි සංසන්දනය කළ බලනකොට මහා සතරාදි වට්ටාන සූත්‍රයේ තියෙන පාර නිවනට එකක්. එතන තියෙන්නේ සතර අතිපට්ඨානය, සතර සම්මප්පදාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල, සත්තබුද්ධංග ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ කරගෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගෙන ප්‍රඥා විමුක්තියට පත්වීම, මගඵල ලබා අරහත්ත්වයට පත්වීම. එතන කොහේවත් කොතනකවත් එක වචනකින්වත් මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ධානයක අවශ්‍යතාවයක් හෝ ධානයක් වැඩීමේ ක්‍රමයක් ගැන හෝ ධානයක අවශ්‍යතාවයක් වචනකින්වත් විග්‍රහ කරලා නැහැ කිසිම තැනක මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ. නමුත් මේ කායගත සති සූත්‍රයේ මේ ආනපාන සතිපබ්බේ ඉඳන් කායකානුපස්සනාව පබ්බ 14ම විග්‍රහ කරලා ඊට පස්සේ ධානවල අවශ්‍යතාවයක් විග්‍රහ කළා. මේකට හේතුවක් තියෙනවා. මේ හේතුව අපි හොයන්න ඕනේ. මේ හේතුව පැහැදිලි කරගන්න. දැන් බුදුහාමුදුරුව බෝසත් කාලෙත් ඔය උද්දක රාමපුත්‍ර ආලාර කාලාම අසීත තවුස කොණ්ඩඤ්ඤ ඒ වගේම අර සරියුත් මුගලන් හාමුදුරුව පරිබ්‍රාජිකය හැටියට ඉන්නකොටත් මේ සියලු දෙනා ඔය ගයාකාශ්‍යප, නන්දිකාශ්‍යප, ජටිලකාශ්‍යප බුදුහාමුදුරුවන්ට මුල් අවුරුදු 10ක් 12ක් අතර හම්බුණ සියලුම මිනිස්සු යම් ධ්‍යානයක් අරමුණු කරගෙන ධ්‍යානලාභීන් හැටියට කටයුතු කරන්න ක්‍රියා කළ පුද්ගලයෝ. එනිසා රටේ හිටියේ සියලු ආගම්වල එදා ධ්‍යානලාභීන් අනාර්ය ධ්‍යානලාභීන්. මේ අනාර්ය ධ්‍යානීන් රටේ බහුලව හිටියා. සියලු දෙනා ධ්‍යාන බලාපොරොත්තුෙන් තමයි එදා මේ මග නොයෙකුත් පිළිවෙත් ප්‍රතිපදාවල් වැඩුවේ. ඒ අනුව මේ ධ්‍යානලාභීන්ට එක පාරටම බුදුහාමුදුරුව කිව්වනම් මේ ධ්‍යානවල අවශ්‍යතාවයක් නැහැ, ඔය ධ්‍යානවලින් වැඩක් නැහැ, එහෙම කියලා එක හරියන්නේ නැහැ. ඒ නිසා එදා බුදුහාමුදුරුව මුල් අවුරුදු 15 තුල රටේ හිටිය අර ආගම් 62ක තිබුණු වැඩුව ඒ ක්‍රමය, ඒ ක්‍රමවේදය ධ්‍යානයක් ලැබලා විමුක්තිය හේවූ පාර මාර්ගය එක පාට අත්තරියේ නැ, ඒකෙන් එක පාට වෙනස් වෙන කිව්වේ නැ. ධානයක් වැඩිම ඒ ගමන බුදුහාමුදුරුව මෙතෙක්කල් ඒ අනාර්ය ධාන වැඩි වූ පුද්ගලයන්ට පහසුවක් වුණා. මේ බුදුහාමුදුරුව කියපු විදිහට ඒ ධානයම ආර්ය ධානයක් කරගන්න. ඒ අනුව බුදුහාමුදුරුව බොහොම සුළු වෙනසක් කරලා මෙතෙක්කල් අර පළවෙනි ධ්‍යානෙ, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානෙ ලැබලා අභිඥා ලැබූ පුද්ගලයන්ට ඒ ධ්‍යානෙ පොඩි වෙනසක් කරගන්න විතරයි කිව්වේ. අර කාමේහි විවිච්ච, පාපේහි අකුසල ධම්මේහි විවිච්ච, සවිතක්කං සවිචාරං පීති සුඛ ඒකාග්‍රතා සහිත වූ පඨම ධ්‍යානං, ද්විතිය ධ්‍යානං, තතිය ධ්‍යානං, චතුර්ථ ධ්‍යාන. දැන් අර මෙතෙක්කල් ඔය අනාර්ය ධ්‍යානලාභී සියලු දෙනා ලක්ෂ ගානක් හිටිය කියනවා ගයාකාශ්‍යප, නන්දිකාශ්‍යප ආදීන් ගාව බොහෝ විට මේ රටේ තිබුණ ආගම්වල හැම කෙනෙක්ම ධ්‍යාන ඒකායන මාර්ගයේ කරගෙන තමයි ඒ කාලේ බලාපොරොත්තු වුණේ ධ්‍යාන ලැබලා අභිඥා ලැබලා බ්‍රහ්මත්වයට පත් වෙන්න. ඒ බ්‍රහ්ම ජාලයට දැලට අහුවෙන මිනිසු තමයි මේ සියලු දෙනා මුල් අවුරුදු 15 තුල බුදුහාමුදුරන්ට හමු වුණේ. බුදුහාමුදුරුව දේශනා කරපු දාට. එනිසා ඒගොල්ලන්ගේ ඒ ක්‍රමයට වඩා එකපාර්ට බුදුහාමුදුරුව වෙනස් කළේ නැහැ. එයාට මේ අනාර්ය ධ්‍යානලාභීන්ට පහසු වුණා මේ බුදුහාමුදුරන්ගේ ධර්මය ආර්ය ධර්මය ආර්ය ධානයක් බවට පත් කරගන්න. ඒ අනුව ඒ අයට ගැළපෙන විදිහට මේ කායගතා සති සූත්‍රයේ ක්‍රමය බුදුහාමුදුරුව හදාගත්තා, වෙනස් කරගත්තා. ඒ අනුව ආර්ය ධානලාභීන්ට බොහොම පහසුවෙන් ආර්ය ධාන ලැබලා අභිඥාත් ලැබලා මගපල ලබන්නට ක්‍රමයක් පෙන්වා පෙන්ලා දුන්නා. අවුරුදු 15ක් විතර යනකොට මේ රටේ හිටිය ඔය අනාර්ය ධානලාභීන් බොහෝ දෙනා මගපල ලැබලා කොටසක් ලබන්න බැරි කොටස එකෙන් මේ අතරමං වෙලා බ්‍රහ්මත්වයට පත් වුණා. ඊට පස්සේ අවුරුදු 15කට පස්සේ තමා 15කට හෝ 16කට පස්සේ තමා බුදුහාමුදුරුව මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රය, සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රය, ආනපාන සති සූත්‍රය මේ වගේ සූත්‍ර දේශනා කළේ. ඒ වන විට අර අනාර ධ්‍යානලාභීන් බොහෝ දුරට හිඟ වූ නිසා ධ්‍යාන නොලබාම මගපල් ලබන්නට ක්‍රමයක් බුදුහාමුදුරුව දේශනා කළා. දැන් ආලවක යක්ෂයා, අඟුලිමාල හාමුදුරුව, පුකුසාති රජ්ජුරුව, ඒ වගේම දබ්බ මල්ලපුත්‍ර රාතුන් වහන්සේට, සන්තති අමාත්‍යාට මේ වගේ ත්‍රිපිටකයේ තියෙන බොහෝ චරිත කිසිම ධ්‍යානයක් කිසි අවස්ථාවක ධ්‍යාන අවස්ථාවයක් පෙන්වුවේ නැහැ. ධ්‍යාන වඩන්නට පෙළඹෙව්වේ නැහැ. ධ්‍යානවල අවශ්‍යතාවයක් කිව්වේ නැහැ. හැබැයි මගපල ලැබෙනකොට අර සම්මාදිට්ඨියට පත් වෙනකොට දසනේන සම්පන්න වෙනකොට ධානයක් ලැබෙනවා. නමුත් ඒ ධානයේ වටිනාකමක් නැහැ, තුට්ටුවක්. ඉතින් ඒක නිසා ධානයවල අවශ්‍යතාවයක් නැතුවම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගෙන මගපල ලබා ගන්නට පහසු සරල ලෙහෙසි ක්‍රමයක් බුදුහාමුදුරුව පස්සේ කාලෙක ඒ සමාජයට ගැළපෙන විදියට මිනිස්සුන්ට කියලා දුන්නා, කියලා දීලා ඒක ඒකායන මාර්ගය හැටියට තීරණය කළා, අනුදැනුවත් දාලා නිර්දේශ කළා. නමුත් කායගත සති සූත්‍රයේ තියෙන පාර මාර්ගය තවුඟක් සූත්‍රවල තියෙනවා. අරිය පරිශන සූත්‍රයේ මේ මාර්ගයමයි පාරමයි තියෙන්නේ. තවුඟක් සූත්‍රවල තියෙනවා මුල් කාලේ දේශනා කරපු බොහෝ සූත්‍රවල මුල් අවුරුදු 15ක් හෝ 16ක් තුල තියෙන්නේ ඔය ආනපාන සති සමාධිය වඩලා, කායගත සතිය වඩලා, ඊට පස්සේ ධ්‍යාන ලැබලා විඥා ලැබලා මගපල ලැබෙන ක්‍රමයක්. නමුත් මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ ධ්‍යානවල අවශ්‍යතාවයක් හෝ අභිඥාවල අවශ්‍යතාවයක් හෝ ත්‍රිවිද්‍යාඥානවල අවශ්‍යතාවයක් හෝ කොතැනකවත් වචනිකින්වත් විග්‍රහයක් විස්තරයක් කරලා නැහැ. ඒක පැහැදිලිව පෙන්නුම් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවොත් ඒ මුල් කාලේ ඒ සමාජ අවශ්‍යතාවය අනුව අර ධ්‍යානලාභීන්ට ගැළපෙන පරිදි අනාර්යලාභීන් ලක්ෂ ගණන් ඔය ආගම් 62න්ම අර බ්‍රහ්මජාල සූත්‍රයේ කියන ආකාරයට බොහෝ අනාර්ය ධ්‍යානලාභීන් රටේ හිටියා, එදා හිටියා. හැම කෙනෙක්ම ධ්‍යානයක් ලැබීමේ ඒකායන බලාපොරොත්තුවෙන් තමා යම් දුතාංගයක් වැඩුවේ යම් ආගමක මේ බ්‍රහ්මජාල සූත්‍රයේ කියපු සියලු ආගම්වලට කටයුතු කළේ. ආගන්මල ඔය උද්දක රාම පුත්‍ර ආලාර කාලාමල අසිතවුසල ගොණ්ඩංජ මේ වගේ මේ සියලු දෙනා එකායන පරමාර්ථය වුණේ ධ්‍යානයක් ලබලා බ්‍රහ්මත්වයට පත් වී. නමුත් බුදුහාමුදුරුව මේ ධ්‍යාන ලැබීමේ අවශ්‍යතාවයක් හෝ බ්‍රහ්මත්වයට දේවත්වයට පත්වීමේ අවශ්‍යතාවයක් හෝ ඉදිරිපත් කළේ නෑ, කිව්වේ නෑ. ඒකායන මාර්ගය හැටියට නිර්දේශ කරපු මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රය. ඒ නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන අද මේ දෙකේ වෙනස තේරුම් ගන්න බැරුව, විග්‍රහ කරගන්න බැරුව මේ කායගත සති සූත්‍රයේ තියෙන එමන්නම් කායගත සති සූත්‍රයේ නෙමෙයි තව උංගක් සූත්‍රවල තියෙනවා මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානයවලටපත් වෙලා අභිඥා ලැබලා මගපල් ලැබෙන ක්‍රමයකුත් තිබුණා ඒක. නමුත් බුදුහාමුදුරුව ඒක යුගනද්ද භාවනාව හැටියට වෙනස් කළා. වෙනස් කළා ධ්‍යාන නොලබාම අභිඥා නොලබාම මගපල ලැබලා ප්‍රඥා විමුක්තිය පූර්ණ කරගන්නා ක්‍රමයක් බොහොම ලේසියෙන් සරල විදියට විග්‍රහ කළා ඉදිරිපත් කළා. එතෙන්දි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් බව උදුරා දමන්නට උපකාරක ධර්මයන් පූර්ණය කර ගැනීමයි බුද්ධ දේශනාව හැටියට විග්‍රහ කළේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ බුද්ධකාරක ධර්ම කියන්නේ බෝධිපාක්ෂික ධර්ම කියන්නේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට උපකාරක ධර්ම තමයි බෝධිපාක්ෂික ධර්ම, බුද්ධකාරක ධර්ම. ඉතින් ඒක නිසා ඒ බව උදුරා දමන්නට උපකාරක බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නට පමණයි බුදුහාමුදුරුවෝ මග කියා දුන්නේ. ඒ අනුව රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දැම්මාම මේ ප්‍රඥා විමුක්තිය, චේතෝ විමුක්තිය දෙකම පූර්ණය වෙලා මගඵල ලැබලා නිවන් අවබෝධ කරගන්නට බොහොම පහසු, ලේසි, සරල ක්‍රමයක් බුදුහාමුදුරුවෝ අවසාන වශයෙන් ඒකායන මාර්ගය හැටියට නිර්දේශ කළා. මේක වෙනස කවුරුත් පැහැදිලිව පිළිසිදුව තේරුම් ගත යුතුයි. මේක අද බොහෝ අය පටලවාගෙන තියෙනවා. අර මහායාන ආගම්වල කිසිම මේකේ වෙනසක් දැක්කේ නැහැ. දකින්න බෑ. දකින්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒකයි වෙනස. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව පැහැදිලිව පිළිසිදුව ඒකායන මාර්ගය හැටියට නිර්දේශ කරපු දේ කවුරුත් තේරුම් ගන්න ඕනේ. මහා සත්‍රාජිපට්ඨාන සූත්‍රයේ තියෙන පාර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කර ගැනීමට මිසක ධ්‍යාන අවිඥා ලැබීමට වචනකින්වත් අඩුගානේ එක වචනයක් නැහැ. ධ්‍යාන හෝ අවිඥා ගැන හෝ මහා සත්‍රාජිපට්ඨාන සූත්‍රයේ තියෙනම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කර ගැනීම පිළිබඳව පමණ. ඇයිනේ නෑ පොඩ්ඩක් මේ ළඟට ඇවිල්ලා කියන්න. ඔහොම ඉඳන් කියන්න හරි. දැන් මෙහෙමයි. දැන් ඔය කරජකය එකපාරක් ඉපදෙනවා, එකපාරක් මැරෙනවා, ආයේ කරජකය නැහැ. නමුත් තව කයක් තියෙනවා. කර්මජකය, මනෝමය කය. මේ මනෝමය කය එකක්. කරජකය දැන් ඔය මහත්තයා ඉපදුනා. ඒ කූඩුව, ඒ කරජකය මැරෙනවා, ආයි ඒක අය උපදින්නේ. හැබැයි ඔය කර්ජකය තුල තව අපිට නොපෙනෙන බලවේගයක් කායක් තියෙනවා. ඒකට කියන්නේ මනෝමය කාය. එහෙම නැත්නම් කර්මජ කාය. ඒ කර්මජ කාය තුල අපි මේ ජීවත් වෙලා ඉන්න කාලේ උපන් දවසේ ඉඳන් මැරෙන දවස දක්වාම හැදුව අලුත් කර්ම බීජ අනුසය. ඒ අනුසය තැන්පත් කරන්නේ කරජකයේ නෙමෙයි. කොහෙද තැන්පත් කරන්නේ? කර්මජ කය එමනනම් මනෝමයකයි. මනෝමයකයේ තැන්පත් කරපු කරන ඔය වර්තමාන මොහොතේ අනුසය හැටියට හදලා කර්මජ කයේ තැන්පත් කළා නම් ඒ කර්ම බීජ එකක් හෝ තියෙනවා නම් ඒ කර්ම බීජයෙන් අලුත් කයක් කර්ජ කයක් හදලා උපද්දවා ගන්න පුළුවන්. ඒ ඉපත කවදාහරි කර්මජ කයේ සියලු අනුසය කර්ම බීජ ඉවර වෙන තුරු හැකරන තුරු ඉවත් කරන තුරු කපා හරින තුරු විනාශ කරන තුරු නැවත නැවතත් උපදිනවා. යායන් තණ්හා පෝනෝ භවිකා తත්‍ර తත්‍රා විනන්දනි සේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඉතින් ඒක නිසා දැන් මිනිහෙක් ඉපදෙන්නෙම පෙර කරපු කර්ම බීජයක ඵල විපාකයක් හැටියට විපාක දෙන්න. ඒ විපාක දෙන්න ඉපදෙන්නේ ණය ගෙවන්න. තේරුණාද? අතීතයේ ගත්ත ණය ඝන දෙනුව ගෙවන්න. මේ ණය ගෙවන්න ඉපදුනහම ණය ගෙවනකොට අලුතෙන් ණය වෙනවා. ජීවත් වෙනකොට කරන කියන හිතන දේවල් වැරදි නම් මොකද වෙන්නේ? අලුතෙන් ණය වෙනවා. දැන් ණය ගෙවාගෙන යෑම තමයි උපතේ ඉඳන් මරණය දක්වාම කරන්නේ. හැබැයි මේ ණය ගෙවනකොට අලුතෙන් ණය කොටසක් සකස් කරගන්න. ඒ ණය ගෙවන්න ආයි ඉපදෙන්න. ආයි ඒ වැඩේමයි වෙන්නේ. අර ණය ගෙවන්න වැය කරනවා කියන්නේ ණය ගෙවනවා. ණය ගෙවන්න ඉපදුනා, ණය ගෙවන්න ජීවත් වුණා, ණය ගෙවන්න කටයුතු කළා. ණය ගෙවනකොට වැය කරනකොට ඒ ගෙවන්නට කරන කියන බොහෝ කටයුතු වැරදි නම් වැරදි ආකාරයට ක්‍රියාත්මක වෙනවා නම් අර තීන දුස්චරිතේ පිහිටලා කටයුතු කරනවා නම් රාගය ද්වේෂය මෝහය කියන මේවෙන් ක්‍රියා කරනවා නම් ඒ ක්‍රියා කරන හැම වෙලාවකම අලුතෙන් ණය ගන්න දිනුවකට බැඳිනවා. ඒ නිසා නැවත නැවතත් කර්ම බීජ එකක් හරි තියෙනවා නම් ඒක ගෙවන්න වෙනවා. ඒක නිසා අලුතෙන් උපත ලබන. ඒ නිසා මේක මේ අපිට තේරුම් ගත යුතු දේ මේකයි. අපි ඉපදුනේ ගෙවන්න වැය කරන්න. හැබැයි ඒ ඉපදිලා ගෙවනකොට වැය කරනකොට ඒ ගෙවීම වැය කිරීම නිසා අපි දැන් අම්මලා තාත්තලාගෙන් උදව් ගත්තා. උපකාර ගත්තා. ඈ කිරි බිව්වා. ඉගැන්නුවා. මේ ඊට මාස මොකද වෙන්නේ? ණය ගෙවනවා. ඒක නිකේ මාතා පිතු උපට්ඨානං පුත්තදා රස්ස සංඝවෝ ඥාති මේ සංඝය කරන්නේ. සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම අපි ගහලා බිඳලා අයින් කරන්නේ. ඒක කරනකම් අර ණය ගන්න දෙනුවෙන් විදී නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒකනේ අර මේ ණය ගන්න දිනුවෙන් විදී නිදහස් වෙන්නට මේ කල යුතු කරුණු හතර පළමු කොටම තේරුම් අරගෙන කරන්න ඕනේ. මොකද එකෙන් කොටසක් ණයෙන් විදී නිදහස් වෙන. අරහත්ත්වයටපත් වුණාම විතරක් නෙමේ ඕනම කෙනෙකුගේ අහෝසි කම්ම කොටසක් තියෙනවා. කරන සියලුම දේවල් ඵල විපාක දෙනවා නම් එහෙම මෙතන ඉවරයක් වෙන්නේ නැහැ. දැන් මේ ditta dhamma vedaniya වශයෙන්ම කොටසක් අහෝසි වෙනවා. දැන් අපි හිතමුකෝ අපි තරයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් කටයුතු කළාම අර කර්ම කොටසක් සිද්ධ වෙනවා. ඒ කොටස ඵල විපාක දෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි යම් ආකාරයක පින්කමක් කළා නම්, එමුණනම් කුසලයක් කළා නම්, මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා පැතුරුවා නම් අර සියල්ල යටපත් වෙලා හරියට මේක අපි ඔන්න බාල්දියක් තියනවා කියමුකෝ. මේ බාල්දියට අපි එකව කරගෙන යනවා. එකව කරගෙන යනකොට අර බරපතල එකක් ලොකු ගලක් දැම්ම ගමන් මේ බාල්දිය ඉතරලා අයින් වෙලා යනවනේ. බාල්දිය තියෙන වතුර ටික ඔක්කොම ඉවර වෙලා අහකට අයින් වෙලා යනවනේ. ඒ වගේ මේක අහෝසිකම්ම කොටසක් සෑම පුද්ගලයෙක්ම තමන් කරන කියන හිතන මේ කර්ම කොටසක් ඉතුරු වෙන්නේ කොටසක් අහෝසිකම්ම හැටියට ගෙවිලා යනවා. ඒ වගේම මගඵල ලැබුවට පස්සේ තව බොහෝ දෙයක් ගෙවිලා ඉවර ගෙවන්න වැය කරන්න ඉතුරු වෙන්නේ නැහැ. ඵල විපාක දෙන්න ප්‍රතිසන් දෙන්න ඉතුරු වෙන්නේ නැහැ. ඒවා අහෝසිකම්ම හැටියට ඉවර වෙනවා. එනිසා සියලු සත්වයන්ට පුද්ගලයන්ට කොටසයි ඵල විපාක දෙන්නේ කොටසක් අහෝසිකම්ම හැටියට ඉබේම ඉවර වෙනවා. දැන් කම්ම තියෙනවා, ditta dhamma vedaniya කම්ම තියෙනවා, සම්පරායික කම්ම තියෙනවා, අපරාපරිය කම්ම තියෙනවා, ආනන්තරික කම්ම තියෙනවා. ඒ වගේම ආසන්න කම්ම, ආචින්න කම්ම, උපස්තම්මක කම්ම, උපඝාතක, උපපීඩක, උපකාරක මෙහෙම කම්ම තියෙනවා. කම්ම විභංග සූත්‍රවල විග්‍රහ කළා. ඒ සියලු කර්ම සියලු දෙනාට සියලු අවස්ථාවල ඵල විපාක දෙන්නේ නැහැ. ඒ වගේම කොටසක් ඵල විපාක දෙනවා, කොටසක් අවෝධි කම්ම වෙනවා. ditta dhamma vedaniya කම්ම එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ආයි මතු විපාක, මතු ආත්මයකදී ඵල විපාක දෙන්නේ ඉතුරු වෙන්නේ. ඒව අපිට පුළුවන්කම තියෙනවා ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක් ප්‍රයෝග මගින් සියලු කර්ම උදුරා ගන්න, කම්ම උත්තාන කරන්න. ඒක තමයි අපි මේ දැනගන්න ඕනේ. මොකද දැන් කම්ම කම්මට්ටානාචාර්ය කෙනෙකුගේ ක්‍රියාවලිය මොකද්ද? කම්ම උත්තාන කරන්න මග කියා දෙනවා. උත්තාන කරනවා කියන්නේ උදුරා අයින් කරලා අස් කරා. නැවත ඵල විපාක නොදෙන ආකාරයට බොහොම බොහෝ කර්ම උදුරා අයින් කරන්න පුළුවන්කම තියෙනවා. ඒකයි කම්ම උත්තානාචාර්ය, කම්මට්ටානාචාර්ය. දැන් අද තව තවත් ඔය කම්මට්ටානාචාර්යලා ඔක්කොම අද කරන්නේ තව කම්ම ගොඩ ගහගන්න අර අර බ්‍රහ්මතලයට යන්න පාර කියන මිනිස්සු කම්මට්ටානාචාර්යලා නෙමෙයි, අර කම්ම වඩා වර්ධනය කරගන්න පාර කියන මිනිස්සු. එනිසා මේ කම්ම උට්ටානාචාර්ය කියන එකවත් තේරුමක් දන්නේ නැහැ. ඔය වචනේවත් තේරුමක් දන්නේ නැහැ. මේ කර්ම උදුරා ගන්නවා. එනිසා දැන් මෙතන තියෙන අර අර මේ වචිතා හතර තේරුම් ගත්තා නම් සම්පජ්ජන මේ ආවර්ජන සම්පජ්ජන උට්ටාන අදිට්ටාන අර කම්ම උට්ටාන කරන්න පුළුවන්. උට්ටාන උදුරා දාන එක. ඔය කම්ම උදුරා දාන්න ඕන. කම්ම කියන ඒවා විතරයි ඵල විපාක දෙන්නේ. ධම්ම ඵල විපාකෙන් මුදවා නිදහස් කර. එනිසා මේ සියලු කම්මට්ටානාචාර්යවරු කරන්න ඕන කර කළ යුත්තේ මේ කම්ම ඵල විපාක දෙන්නට හදපු පුණ්‍ය කර්ම, පාප කර්ම, අකුසල කර්ම. ඒ සියලු දේ උදුරා ගන්න ඕන, කය කරන්නට පුළුවන්, කපා ගන්නට පුළුවන්, ඒවා උදුරා ගන්න. බව උදුරා ගන්නවා කියන්නේ ඒකම. ඔව්. එහෙම තියෙනවා දෙක. දැන් ආර්ය තත්වයට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාන් සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ කෙනෙකුට අභිඥා ලබන්න බෑ. හැබැයි අර අනා අභිඥා චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාට පස්සේ ඉස්සෙල්ලා පෙර ලැබූ අභිඥා තියෙනවා. ඒව නැතුව නැවත දැන් ආර්යයන් වහන්සේගේ අභිඥා හැටියට ඒවා පවතිනවා. දැන් මහා සතරාජිපට්ඨාන සූත්‍රයේ කොහෙවත් අභිඥා ගැන කියලා නැහැ. කිසි තැනක අභිඥාවල අවශ්‍යතාවයක් හෝ ධානමල අවශ්‍යතාවයක් හෝ කියලා නැහැ. නමුත් එදා සමාජයේ බුදුහාමුදුරුවෝ හිටිය සමාජයේ අනාර්ය ධ්‍යාන ලැබූ, අනාර්ය අභිඥා ලැබූ බොහෝ බහුල පිරිසක් හිටියා. ඒවට කිව්වා රහතුන් කියලා. එයා අරහතුන් නෙමේ රහතුන්. එයාට කිව්වේ අර ඔය ජටිල කාශ්‍යප, ගයා කාශ්‍යප, ගාව හිටියායි ඔක්කොම රහතුන්. රහතුන් කියන එක හරි. ඒගොල්ලෝ අභිඥා ලැබලා අනාර්ය ධ්‍යාන ලැබලා හිටියා. ඒ එහෙම දැන් බුදුහාමුදුරුවෝ දැන් මේක අර මැජික් පෙන්නන වැඩක් නෙමේ අභිඥා කියන්නේ. මිනිසුන්ව මැජික් පෙන්නලා මේ සාමාන්‍ය මිනිහෙකුට කරන්න බැරි දෙයක් පෙන්නලා මිනිසුන්ව මුලා කරලා මිනිසුන්ව අරවගෙන කරන වැඩ තමයි. ඒව කරන්න බුදුහාමුදුරුව කවදක්වත් අනුදැන වදාළේ නැහැ. ඒක ආර්ය ඥානය. ඒක ආර්ය ඥානයට යන්නේ. ඒක මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මගඵල ලබන්නට උපකාර වන්නා වූ ධ්‍යාන ආර්ය ඥාන. අතන අභිඥා ලබන්නට පමණක් උපකාර වන්නා වූ සවිතක්ක නැහැ. එතන සවිචාර නැහැ. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ඥාන නම් අනාර්යයි. අලුත් ආර්ය තත්වයට පත් කරගන්න පරණ එක. දැන් ඔතන හිටියේ බොහෝ අභිඥාලාභින් හිටියා, ධ්‍යානලාභින් හිටියා. ඒ අයට මේ ආර්ය ඥාන ලබලා ඒ අභිඥා අලුත් කරගෙන පාත්ත ගන්න අවශ්‍යතාවය. නමුත් දැන් යම් කිසි කෙනෙක් අපි හිටමුකෝ ආලෝක යක්ෂයා, එමන අංගුලිමාල හාමුදුරුව, එහෙම නැත්නම් ඔය කියලා තියෙන පස්සේ බුද්ධ චරිතය කියලා තියෙන බොහෝ ධ්‍යාන නොලබාම මඟඵල ලැබුව අය හිටිය. එයාට කවදක්වත් ඔය කියන අභිඥා ලැබුණෙත් නෑ, ලබන්නෙත් නෑ, ලැබල වැඩකුත් නෑ, ඒක ඵලයකුත් නෑ, අවශ්‍යතාවයකුත් නෑ, ඒක වටිනාකමකුත් නෑ, තුට්ටුවක්වත් ඒක වටින්නේ නෑ, මැජික් වෙන්නේ නෑ, වැඩක් නෑ. ඒකයි වැඩි නැතුව බුදුහාමුදුරුව එදා ඒක එකපාර්ට ප්‍රතික්ෂේප කළා නම් එහෙම මේ මිනිස්සු අමාරු වෙටනවා. ඔක්කොම ලක්ෂ ගණන් හිටියේ ගයාකාශ්‍යප ගාව විතරක් හිටියානේ. යානේ අර මේ පිරිවර සහිත වූ ලොකුම ශ්‍රාවකය. එයා එදා විරුද්ධ වෙන්න ඉඩ තිබුණා. විරුද්ධ වෙන්න විතරක් නෙමෙයි, එයට තව අනාථ වෙන්න මේ ඉඩ තිබුණා. තවත් එයා ගැටෙන්න ඉඩ තිබුණා. නමුත් බුදුහාමුදුරුව ඒ අයටත් ගැළපෙන විදිහට මේ බොහෝම සියුම් විදිහක ඒ අය ලැබූ ඔය ධ්‍යාන අභිඥා සියලු දේත් ප්‍රයෝජනට ගන්න පුළුවන් විදිහට කායගත සත්‍ය සූත්‍රය කියලා දීලා ඒ අය බොහොම හිමින් මේ මගට ගත්තා. දැන් ඕක කෙලින්ම දෙනවා, ඕක පටලවාගෙන. ඒකයි වැඩි. දැන් ධ්‍යාන ලැබෙනවා කිව්වම ඔය භාවනා මධ්‍යස්ථානවල අනාර්ය ආර්ය ධ්‍යාන දෙපැත්තක්වත් දන්නේ නැහැ. අනිපාර ආනපාන සතිය හුස්ම ගැනීම පිටිකිරිය. ඒකනේ දැන් එදත් තිබුණ ආනපාන සතිය. බුදුහාමුදුර ආනපාන සතියත් වෙනස් කළා. කායගත සතියෙත් ප්‍රතිකූල මනසකාරයත් වෙනස් කළා. සියලු දේ වෙනස් කළා. ආයිත් වටනවා මේ. දැන් අද දැන් අර ප්‍රතිකූල මනසකාරය අද පිළිකුල් භාවනාව. ආනපාන සතිය ලෝකේ තියෙන හුස්ම ගැනීම පිට කිරීම ලෝක භාවනාව. මේ අධ්‍යාත්මික භාවනාවක් නෙමෙයි, ලෝකෝත්තර භාවනාවක් නෙමෙයි. ඒක ලෝක ලෝකයේ තුල අතරමං වන භාවනාව. එක්තරා පිරිසකට මුල් කාලේ ඒ කියන්නේ අර අභිඥාලාභින් ඥානලාභින් හිටිය කාලේ බුදුහාමුදුරුව එක මහපල මහනිසන්සයි කියන ඒ විදිහට එයාට දේශනා කළා. නමුත් බුදුහාමුදුරුව මේ ධ්‍යානලාභී නොවන කෙනෙක් හම්බුනාම ඔය කායගත සතිය කොහොමද දේශනා කළේ නැහැ, කියා දුන්නේ මග පෙන්වුවේ නැහැ. එයාට කියන්නේ මහා සතරාතිපට්ඨාන සූත්‍රය, එහෙම නැත්නම් ගිරිමානන්ද සූත්‍රය, මේ වගේ බොහොම පහසු සරල ක්‍රමයක්. හඳුනාගෙන දේශනා කළා. දැන් මහා රාහුල ආදී සූත්‍රයේ රාහුල හාමුදුරුවන්ට කිව්වේ නැහැ ඕවා. නෑ, ඒ මොකුත් නෑ. ඒ කොහෙවත් දැන් ඇත්ත වශයෙන් බුදුහාමුදුරුව අවසාන වශයෙන් අභිඥා ධ්‍යාන වල වටිනාකමක් ඇත්තේ නෑ කියලම ප්‍රකාශ කළා බොහෝ සූත්‍ර. වර්තමානයේ කීයටවත් මේ අභිඥා වලින් වැඩන්නේ. ඔය අභිඥා වලින් කරන සියලු දේ අද නවීන විද්‍යාවෙන් කරනවා. දැන් ආසිඥාන එක අද තියෙනවා. අද දැන් අර ඇමරිකාවේ ඉන්න කෙනෙකුට විනාඩියෙන් කතා කරන්න පුළුවන්. ඒ පින්තූරේ බලන්න පුළුවන්. ඔය දිව කන, දිව ඇස, දිව නැන සියලු දේ අද නවීන විද්‍යාවෙන් හොයාගෙන තියෙන එකින්ද ඔය අභිඥා වලින් වැඩක් නෑ. එදා තිබුණ නෑනේ ඒවා. ඒකයි වෙනස. දැන් මෙහෙමයි. දැන් ත්‍රිවිද්‍යා ඥාන ලබාගෙන ප්‍රඥා විමුක්තිය ලබන ක්‍රමයක් තියෙනවා. ඒක ටිකක් නෙමෙයි හුඟක් අමාරු. තේරුණාද? ඒකට අවිඥා ලබන්නත් ඕන. නමුත් බුදුහාමුදුරුවෝ කිව්වේ මේ නිවන් දකින්න එක නේකායන පරමාර්ථය. එතකොට මේක නිවන් දකින්න බොහොම අමාරු පාරේ මේ පැත්තෙන් ගිහිල්ලා මෙහෙම කනහල්ලනවා වගේ වැඩේට වැඩි කොච්චර ලේසිද මේ නිවන් දකින්න එක. මේක හරියට මිදුලේ තියෙන අර වල් ගහ කප 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 සුද්ධ කර කර ඉන්නවා මුල උදුරන් නැතුව. බුදුහාමුදුරුවෝ කිව්වේ මේ වල් ගහ කප කප ඉන්න ඕනේ එකපාරට ගලවලා උදුරලා අයින් කරන්න. එහෙම ක්‍රමයේ ගියාඳු. දැන් අර අභිඥා ඥාන ත්‍රිවිද්‍යා ඥාන ඔක්කොම අර වල් ගහ කප කප ඉන්නවා වගේ වැඩක්. ඒකනේ මේක කිව්වේ දෙකක් කියවනේ සුද්ධ බුද්ධ. සුද්ධ කියන්නේ සමතය, බුද්ධ කියන්නේ උද්‍රාදාල විපස්සනා අනුපස්සන. ඔව් දැන් ආසවකේ ඥානේ ලැබෙනවා මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම පුරාගෙන යනකොට, සත්තපොජ්ජංග පූර්ණ වෙනකොට, ආරියසංගික මාර්ගය පූර්ණ වෙනකොට සත්‍විස් බෝධිපාක්ෂික ධර්මණින් ආසවකේ ඥානේ ලැබෙනවා. මේක එකක් පාරක් අරග එක පාරක්. අරග බොහොම පහසු සරල නොදැනීම එක වෙනවා. නමුත් මෙතන දැන් අපිට ආද මේ වැරදියට උගන්වලා තියෙන හින්දා ඔය විදියට ඔය මාතෘත් තර්ක කරන්නේ. තේරුණාද? උගන්වලා තියෙන එක ක්‍රමයයි. මහා සතර ආධිපත්‍යානේ තියෙන සරල පහසු ක්‍රමයේ කවුරුවත් කවදක්වත් උගන්වන්නේ නැහැ. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම පමණක් පූර්ණය කර ගැනීමට පුළුවන් කියන පාර මාර්ගය කවුරුවක්වත් මේ පහුගිය කාලයක් තුල අවුරුදු 2000ක් විතර තුල ඉගැන්වෙත් නැහැ, පෙන්වෙත් නැහැ, කිව්වෙත් නැහැ. කිව්වේ මාර වැරදි දීර්ඝ අමාරු අපතරමං වෙන්නට උපකාර වන හොඳට ධානයක් ලබලා දැන් භාවනා කළේම මොකටද? ධාන ලබන්නම. දැන් මහා සතර ආටිපට්ඨාන සූත්‍රයේ භාවනා කළේ ධාන ලබන්න නෙමෙයි. මේ සතර ආටිපට්ඨානේ ආදී කොට ඇති ඇත්තා වූ සත්‍විස් බෝධිපාක්ෂික පූර්ණ. ඕක කියලා දුන්න නම් මොකද වෙන්නේ? ඕක කියලා දුන්න නම් මිනිස්සු දහස් ගණන් නිවන් දකිනවා. ඉතින් කර්ම නිසා මේක මතු කරන්නත් බැරි වුණා. මොකද්ද? දැන් මෙහෙමයි, අපි මේ ජීවත් වෙනකොට බොහෝ අයට, බොහෝ අයගෙන් අපි අඩුපඩියකට වැඩ ගන්නවා නම් එතන පොඩි ණයක් වෙනවා. ඒ වගේම අපි වැඩ කරලා ඒ වැඩ කර ප්‍රමාණයට වඩා රුපියල් 100ක වැඩ කරලා 200ක් ගන්නවා නම් එතන ඒ ගන්න මිනිහා ණය වෙනවා. අතන දෙන මිනිහා රුපියල් 200ක වැඩ කළා 100ක් විතරයි නම් ගෙවන්නේ දෙන මිනිහා ණය වෙනවා. 100ක වැඩ කළා 200ක් ගන්නවා නම් 200 ගන්න මිනිහට ඒක කවදා හරි ගෙවන්න වෙනවා. ඒ වගේමයි දැන් කවුරු හරි රුපියල් 100ක් නිෂ්පාදන වියදම තියෙන බඩුවක් රුපියල් 100කට ගෙනල්ලා 200කට විකුණනවා නම් අර එයාගේ විකුණුම් වියදම් එයාගේ ජීවන වියදමට අවශ්‍ය 115යි 20යි කියමුකෝ. 100ට ගණන්ලා 125කට වික්කට ඒක සාධාරණ. 200කට වික්කොත් රුපියල් 75ක් ආපහු කොහට හරි කාට හරි අලාභයක් ගෙවන්න වෙනවා. දැන් අර ගන්න මිනිහත් හිත හොඳින්ද ගන්නෙ නැහැ. එතකොට ඒ පුද්ගලයා තුලත් යම් අර ලාභ අලාභ ද්වේෂයක් එනවා. හැම තැනදිම ඕක තියෙනවා. සියලු දේ අපිට නොමිලේ ලැබෙන්න බෑ. නොමිලේ ලැබෙන්නේ නැහැ. අපි කොමාරි එකේ ණයගන දිනුව තේරුම් අරගෙන ණයන් විදි නිදාස් වෙන්නට කටයුතු කළ යුතුමයි. අපි මෙතෙක් කල සංසාරේ ඕන තරම් ණය වෙන්න ඇති. ඒ සියලු ණයන් අපිට මේ නියම මාර්ගයේ පාර හරියට හොයාගත්තොත් ඒ සියලු ණයගන දිනුව වලින් සතියක් දෙකක් තුල විදි නිදාස් වෙන්න පුළුවන්. දැන් අතීතයේ වෙච්ච ණය දේවල් අපි දැන් ඒවට විශ්වෝප වෙන්න පසුත වෙන්න මේ 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 වික්ෂිප්ත වෙන්න මේකෙන් ඔය කරදර වෙන්න ඕනේ නෑ. අපි හිතමුකෝ කවුරු හරි දැන් අතීතයේදී පොඩි කාලේ සර්පෙක් දැක්ක, ණයෙක් දැක්ක, එක පොළඟෙක් දැක්ක මැරුවා. දැන් ඒක ණයක්. ඒක මොකද්ද? ණයක්. මෙතන ඉන්න බොහෝ දෙනෙක් ඔයගේ මොක්කු හරි තමන්ට නොගැලපෙන සත්තු පොඩි පොඩි සර්පයෝ මරලා ඇති. එක වැරදි ළමයෙකුට ගහලා ඇති. දැන් අපි ඒකට පසුතැවිලා මේ විශ්වෝප වෙලා කනගාටු වෙලා දුක් වෙලා හරි යනවාද? නෑ. අපි ඒකට දැන් වහාම ප්‍රතිකර්ම කරන්න ඕන. ප්‍රතිකර්ම මොකද්ද? අර කරුණු අතර හොඳට තේරුම් ගන්න සමාව ගැනීමෙන් කොටසක් ණය කියනවා. ඒ වගේම ඒ වගේ සත්තුන්ට අපි මෛත්‍රී කරන්න ඕන. ඒ වගේ ඒ මරපු සතාට පින් දීලා ඒ සතාවත් ඒ තත්ත්වයෙන් මුදවා නිදහස් කරන්න අපේ පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරන්න ඕන. මිනිහෙක් ඇටිය අපිට කරන්න ඕනේ. මේ කරුණු තුන අතර හරියට කරනකොට මොකද වෙන්නේ? අර ණයගන දිනුව සතියකින් ගෙමිලා යනවා. ඊට පස්සේ ආයීතට එන්නේ නැහැ. ඒ ණයගන දිනුව ඇත්තෙත් නැහැ, ගෙවන්න දෙයක් ඉතුරු වෙන්නේත් නැහැ. ඒක මේක හරියට තේරුම් කරලා දුන්නා නම් මේ මිනිසුන්ට නිවන් මඟ කොච්චර විවෘත වෙනවද? දැන් ඒක මිනිසු දන්නේ. ඒ නිසා කරන්න. ඒක නිසා තව තවත් අර මැරෙන මොහොතෙත් අර මරපු ණයා ගැන හිතාගෙන තමයි මැරෙන්නේ. අර එරපත් හාමුදුරන්ට මොකද වුනේ? දැන් මේක එරපත් කියලා හාමුදුර නමක් හිටියා. ඒ ඒරපත්ත හාමුදුරුව බොහෝම මේ අර මේ සිල්වත රකින්න සීලබ්බත පරාමාසයේ සිල්වත ජීවිත කාලේ රැක්කා. අන්තිමට ගංගකින් එගොඩ වෙනකොට ඔරුවල් කරනගලා වැටෙන්න ගියාම අත්තක් ඇල්ලුවා, අත්තේ කොළ ටික කැඩුනා. දැන් මෙතෙන්දි ඒ හාමුදුරුව දැනගෙන හිටියේ නැහැ මේකට ප්‍රතිකර්ම කරන්න සමාව ගන්න මොකක්ද. ජීවිත කාලෙම මැරෙන මොහොත දක්වාම මොකද උනේ? මැරෙන මොහොතෙත් මතකට ආවේ එකපාරට මම අතින් වෙන කිසිම වරදක් උනේ නැහැ, මේ ගහේ කොළ ටික කැඩුවා. මේකට අර කොළ කැඩුන වෙලාවෙම සමාව ගත්තා නම් ඒකෙන් යම් වරදක් පාපයක් මේ බීජගාම භූතගාම සමහරන් බාහෝති කළා කියලා මේකෙන් එහෙම එකක් කළා නම් ඒකෙන් සමාව ගත්තා නම් ඒකට යම් ප්‍රතිකර්මයක් කළා නම් ඒක හිතෙන් අයින් කළා නම් මොකද වෙන්නේ? ඒක ආයි මතක් වෙන්නේ නැහැ. ඒකෙන් පාපයක් වෙන්නේ නැහැ. නමුත් ඒක කරන්න දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා අද මේ ඉන්න ගිහි පැවිදි කවුරුවත් මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන මේ සමාව අරගැනීම, මෛත්‍රී කිරීම, පින් දීම, පින් පැවිදීම මේ තුනෙන් කරගන්න පුළුවන් ලොකු දේවල් තියෙනවා. මේ ණයගන දිනුවෙන් 60%ක් ඉවර කරගන්න පුළුවන්. මේක හොඳට තේරුම් ගත යුතු, ඉතාම වැදගත්, නිවනට ඉතාම උපකාර වන දෙයක්. අපි දැන් සියලු දෙනා මරණ මොහොත තුල, මරණ මොහොතදී ඔය කරපු දෙයක් තමයි එකපාරට මතක් වෙන්නේ. හැබැයි ඕකට දැන් මේ සතිය තුල සමාව අරගෙන ඕක හිතෙන් සාමුලින්ම අපි උදුරලා අයින් කරලා දැම්මන ඕක ආයේ එන්න බෑ. එන්නේ මොකද්ද? අර හිතේ තියෙන පිරිසිදු බව. ඒක නිසා ඒක වෙන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ඔය බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ අද මේකේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නැහැ. ඒකයි හේතුව. ඕකමයි. සත්‍යමා විනය ලෝකේ ගියේ ඕකමයි. වෙන මොකක්වත් නැහැ. දැන් එතන ධ්‍යාන ලැබීමේ බලාපොරොත්තුවක් නැහැ. එතන තියෙන්නේ මොකද්ද බලාපොරොත්තුවක්? එතන බලාපොරොත්තුවක් ඇත්තෙම නැහැ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණණය කර ගැනීම පමණයි එතන කරන්න. එතන ධ්‍යාන කතාවක් නෑ. ධ්‍යාන ලැබුණද නැද්ද කියලා කවුරුවක්වත් බලන්න ඕනෙත් නෑ, හොයන්න ඕනෙත් නෑ. මේකට බුදුහාමුදුරුවෝ සූත්‍රිකුත් කියලා තියෙනවා, භාවනා අනුයුක්ත සූත්‍රය කියලා. ඒකට උදාහරණක් දීලා තියෙනවා, කිකිලියෙක් බිත්තර දැම්මට පස්සේ මේ බිත්තර රකින්න පැටව් ලැබෙනකම් ලැබුණාද කියලා මොකක් බලන්න. ඒ වගේ අපිට මේ ආර්ය ඥාන ලැබෙනවද, අනාර්ය ඥාන ලැබුණාද, දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාද, සෝතාපන්න ඵලයට පත් වුණා, ඒ මොකවත් ඕනේ, කරගෙන යන්න ඕන වැඩේ කරගෙන යන්න ඕන. මොකද්ද? අර සතර සතිපට්ඨානය පූර්ණ කරගෙන, සත්තපොජ්ජංග පූර්ණ කරගෙන, අර සංඝ මාර්ගයේ වඩනකොට මොකද වෙන්නේ? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙලා මඟඵල සාක්ෂාත්. ඒකයි තියෙන්නේ. ඒකයි කරන්න ඕනේ. එතකොට මේ ආනාපාන සති සමාධියේ වර්තමාන මොහොතේ ඉන්නවනම් ওই සියලු දේ ඉබේම වෙනවා. අනික් මේ ජීවිතයේ කරන කියන සියලු රාජකාරි සියලු වැඩ කටයුතු ඔක්කොම කරන්න පුළුවන් සම්පජානකාරී හොති තත්ත්වේ. ඒකයි අවශ්‍යතාවය. ඉගෙන ගන්න පුළුවන්, රාජකාරි කරන්න පුළුවන්, රස්සාවල් කරන්න පුළුවන්, නාන්න කන්න බොන්න යන්න එන්න මේ සියලු දේ කරන්න පුළුවන්. ඔව්, ඒක තියෙන්නේ. දැන් විෂගෝර සර්පයා දැක නෑර මෝඩයා කියලා. දැන් මේකේ විෂගෝර සර්පයා කොහෙද ඉන්නේ? රාග දේශ මෝහ තමයි විෂගෝර සර්පයා. ඒ රාග දේශ මෝහ හිතට આવොත් එහෙම ආනාපාන සති සමාධිය වඩලා ඒක ඝාතනය කරලා මරලා විඝාත පඩලා කිව්වේ ඕකයි. ඒක දැන් පදපරම විදිහට අපි මේ අහක යන අහිංසක බලනාය පොළඟේ කරකැලිය යන දැක්කොත් ඌව මරන්න මිනිස්සු හදාගන්න. එතන මෛත්‍රියක්, කරුණා, මුදිතාවක්, ධර්මතාවයක් මොකවත් නැහැ. එතන තියෙන ද්වේෂයක්, වෛරයක්, ක්‍රෝධයක්, මේ අහක යන අහිංසක තත්ත්වය. ඔව්, දැන් එතන කායගත සති සූත්‍රයේ තියෙන බුද්ධ ඥාන පත්‍ර 14 සම්තිත්‍යති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදිය. ඒක විපස්සනාව සමතේ දෙකම තියෙනවා. ඔය සම්දිස්සේති සමාධිපේති සම්ත්‍යේදේති සම්පහන්සේතිම තමයි. ඒකමයි. වෙන වචන වලින් ඒ අර්ථයෙන් ප්‍රකාශ කළා. බුද්ධ ඥාන පද 14ම. ඒක තමා අපි අර සමතයට පත් වෙන එක තමා සම්තිත්‍යති. සම්දේශේති කියන එකම තමා. පෙළ මාගදී කියන්නේ එකම තමා. නමුත් පොඩි වෙනසකුත් තියෙනවා. පොඩි වෙනසකුත් තියෙනවා. දැන් පොළොන්නරු යුගයේදී මේ මාගදී භාෂාව හදලා අරගෙන සමහර ආම්ද්‍රවරු ඒකටත් ව්‍යාකරණයක් දැම්මා. පාලි ව්‍යාකරණ පොත් හදලා තියෙනවා. නමුත් මාගදී භාෂාවට පාලි ව්‍යාකරණ පොත් හදන්න බෑ. සම්මාදීති. ඔව්. නෑ නෑ නෑ. ඒක සම්මාදීති. මා විදි නිදාසන සම් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සහ මුලින් විදි නිදාස් වි යති. ඔව්, යුගනද්ද තියෙනවා එතන. දැන් හිතේ අවසාන වශයෙන් ආවේ රාගයේද, ද්වේෂයේද, මෝහයේද? තේරුණාද? එතකොට රාගයාවනම් අසුභානුස්සතියෙන් සම්මතයටපත් කරන්න ඕන, ද්වේෂයාවනම් මෙත්තානුස්සතියෙන් සම්මතයටපත් කරන්න ඕන, මානියාවනම් ඒ දෙකෙන් වැඩක් නැහැ, අනිච්ච දුක්ඛ අනාත්ම වෙනෙහි කළා නිබ්බිදා විරාගා නිරෝධ පටිනිස්සංක කරන්න. ඒ එතනින් තමයි නිබ්බිදා කියන තත්වයට එන්න ඕන. කොහෙන් ගියා නිබ්බිදාත්වයට ආවනම් නිබ්බින්දං විරජ්ජති විරජ්ජං විමුච්ඡති විමුක්ති ඥාන දර්ශනං හෝති කීනා ජාති උචිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත් ආයාති පජානා. ඒක තමයි අවසාන පියවර. නෑ දැන් මෙහෙමයි, ඒක දැන් අපි මේ තුනම වඩන්න ඕනේ නෑ, එකක් වඩනහම සම්මතයටපත් වෙනවා. ඊට පස්සේ අර අනිච්ච දුක්ඛ අනත්තම වැඩුවාම නිච්ච සුඛ අත් අයින් වෙනවා. එතකොට මං උදේ කිව්වේ ගේහසිතං කියලා. සර සංකප්ප සර කියන්නේ චර බව, හැසිරීමට, කාමාවචර රූපාවචර අරූපාවචර සංකප්ප නිසා. ඒ ගේහසිතං නිසයි, අර ගේහසිතං කියන්නේ අපි මේ ගෘහ ආශ්‍රිත කටයුතු කරන ගෙහිමියෙක්ගේ වැඩේනේ. ඒක තමයි සර සංකප්ප. ඒකෙන් මිදී නිදහස් වෙන්න. ඒකෙන් මිදී නිදහස් වීමයි මේක කියන්නේ. ඒ කියන්නේ ගේහසිතං වලින් මිදී නිදහස් වුණාම මොකෝ උදේ කිව්වෙන් එක්කම්ම උපේක්ඛාව. එතනින් මිදී නිදහස් වුණාම මොකද? සේක උපේක්ඛාව. දැන් කාලේ අනාර්ය ධ්‍යානලාභියෙක් ලබන ජාත් බවද ජාතිද? භව ජාති දෙකම. දැන් ඒ පුද්ගලයා අනාර්ය ධ්‍යානයක් ලැබුවා නම් ඒ අනාර්ය ධ්‍යානයට අනුව යම් ආකාරයකට රූපී හෝ අරූපී හෝ බ්‍රහ්මත්වයකට දේවත්වයකට යන්න පුළුවන්. බ්‍රහ්මත්වයකට දේවත්වයකට ඔය අභිඥා දැන් අත්‍යවශ්‍යයෙන්ම අනාර්ය ධ්‍යානයක් ලැබුවත් රූපී අරූපී ධ්‍යාන අරූපී ධ්‍යානයක් ලැබුණම් බ්‍රහ්මත්වයකට යනවා. හැබැයි නිවනක් තියෙනවද එතන? එතන තාවකාලිකව අතරමං වෙනවා. ඒ නිසා ධ්‍යාන ලැබීම වරදක් නැහැ මේ අනික් කාලෙක. නමුත් නිවන වැහෙනවා, නිවන ප්‍රමාද වෙනවද, වැහෙනවද, කල්යනවද? දැන් අපි හිතමුකෝ ඔන්න කවුරු හරි ওই භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා අනාර්ය ධ්‍යානයක් ලබා ගත්තා. පළවෙනි, දෙවෙනි හෝ තුන්වෙනි හෝ හතරවෙනි. ඒ පුද්ගලයාගේ හිතේ රාගය, ද්වේෂය తాවකාලික යටපත් වුණා. තදංගම විස්කම්මන වශයෙන් රාගය, ද්වේෂය යටපත් වුණා. ඒ අනුව ඒ පුද්ගලයාගේ ගතිය අර බ්‍රහ්ම ගතිය. ඒ අනුව අරූපී බ්‍රහ්මයක් තරයට යන්න නම් අර ආකාශ සංඥායතන, අකිඤ්ඤායතන, විඥානඤ්ඤායතන, නේම සංඥායන්න ඕනේ. අර පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, අර හතරවෙනි අනාර්ය ධ්‍යානයකට පත් වුණා නම් රූපී බ්‍රහ්මයක් වෙනවා. ඒක සාධාරණ. ඈ? වැරදි කළොත් ඒ ධ්‍යානය ලැබලා එවන්ත වෙනවා. වැරදිත් කළොත්, පාප කර්මත් කළොත්, අකුසලුත් කළොත් ධ්‍යානය ලැබුවා. අපාගත වෙන්නත් පුළුවන්. අපාගත වෙන්නත් පුළුවන්. අවසාන මොහොතේ පොඩි දැන් එහෙම කතාවකුත් තියෙනවනේ. දැන් ඔන්න එක්තරා අවිඥාලාභී ඔය රූපී අරූපී ඥාන සියල්ල ලැබූ ඉෂුවරෙක් හිටියා මේ හිමවතේ. හිටියාම මේ බුදුහාමුදුරු ඉපදෙන්නේ ඉස්සෙල්ලා කතාවක් ත්‍රිපිටකේ තියෙන්නේ. මේ ඉෂුවරයාට රජුරෝ දානයට ආරාධනා කළා. දානයට ආරාධනා කළාම මේ ඉෂුවරයා හැමදාම රජගෙදරට අර මේ ඉද්දීෙන් එන්නේ, අවිඥාවලින් එනවා. ඇවිල්ලා දානේ අරගෙන නැවතත් අර ධානේ මේ වඩන කැලේට ඔය හරි ගියා. දැන් එක දවසක් රජගෙදර ජනේලයක් කරලා තිබුණා කාමරයක. ඒ ජනේලෙන් එකපාරට මේ ඉරිෂුවරයා ආවා. එයා අභිඥාලාභී. ඊට පස්සේ කොමාරි බිසවකගේ කාමරයක්. ඒ බිසවකගේ නිරුවත් දැකලා එකපාරට අර අභිඥාලාභී ඉරිෂුවරයාට සියලු දාන එකපාරට අහෝසියලා පයින් ආපහු යන්න උනා. එහෙම කතාවක් තියෙනවා. ඒ වගේමයි දැන් මේක ඊට පස්සේ අනුරාධපුර යුගයේදීත් අරහතුන් වහන්සේ කෙනෙකුගේ අතවැසිය කනාරි ධ්‍යාන ලැබලා ආසෙන් ගිහිල්ලා මල් කඩාගෙන ඉන්නේ. මෙහෙම මල් කඩාගෙන ඉන්න ගියාම එක්තරා විලක ඔය අනුරාධපුරයේ කිට්ටුව අර කාන්තාවක් ගී ගයමින් මල් නෙලනවා දැකලා පාත් වෙලා අන්ධ වෙලා කනවැලා අල්ලගෙන ගිහිල්ලා අතරමං වෙලා අපායට ගියා. ඔය ඔක්කොම තියෙන කතා. ඉතින් මේ වගේ අර අර ආරණ්‍යයන් ලැබලා තිබුණන ඔය දෙන්නටම ඔයන් අර කාමෙහි විවිච්චනම් පාපෙහි අකුසල ධම්මෙහි විවිච්චනම් සවිතක්කං සවිචාරම් පීති සුඛ ඒකාග්‍රතා සහිත වූ පඨම ද්විතීය ඥානෙ ලැබලා තිබුණන ඒවට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ, මත් වෙන්නේ නැහැ. එවන් කවුරුත් හොලවන්න බෑ. ඔව් ඔව්. ඉතින් මේවා මේක මේ වගේ දේවල් වෙනස්කම් පෙන්වන්නේ. අනාර ඥානය ඕන මොහොතක ඕන කෙනෙකුගේ කඩලා යන්න පුළුවන්. ඉවර වෙන්න පුළුවන්. අනාර ඥාන දැන් අනාර ඥාන ඔක්කොම ලැබලා තිබුණත් ඒ මොහොතේම මරණ මොහොතට විසලන මායට මොකක් හරි පාපයක් අකුසලයක් වුණොත් අපාය යන්නත් පුළුවන්. ඒකයි මේකේ වරද. නැති බව. තාවකාලික පැලැස්තර යටපත් කිරීම මෙතන කළා තියෙනවා. අනාර ඥාන කියන එකේ තේරුම තුවාලේ පැලැස්තරයක් ගහලා පැලැස්තර පිළියමක් දාලා යටපත් කළා. හැබැයි තුවාලේ එහෙමම තියෙනවා යට. මොහේ එහෙමම තියෙනවා. ඒකයි වෙනස. මේ මෝහයේ උදුරා දැම්මට පස්සේ න මෝ කියන தത്വෙටපත් වුනාම ඒ පුද්ගලයා කවදක්වත් අයි නැහි ජාතු ගබ්බ සෙයන් පුනරේ තීටි. හැම එකම එදිනදා ජීවිතේ භාවිතා කරන්න පුළුවන්. පුළුවන්. ඒකනේ බුදුහාමුදුරුවෝ ඔය අනාර්ය ඥාන ලැබූ අයටනේ ඔය ඔක්කොම දේශනා කළේ. දැන් අර උපතිස්ස කෝලිත දෙන්න අනාර්ය ඥාන ලැබූ දෙන්නේ. එයාට අර කිව්වේ බොහොම කෙටි ධර්මතාව. යේ ධම්මා හේතුප්පබ්බවා තේසං හේතුන් තථාගතවා තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සම්මන. මේ මොකද්ද? සංදේශනාව. මේ පේලි හතරකින් කිව්වට මේක මේ පෑ භාගයක් පෑයක් විතර කිව්ව දේශනාවක් පේලි හතරකට සංදේශනාව මුළු ඔක්කොම හේතු නිසා ඵල ප්‍රභවේ යේ ධම්මා හේතු පබ්බව ප්‍රභවේවි. කොහොමද හේතු නිසා ඵල, ඵල නිසා හේතු ප්‍රභවේ වෙන්නේ? තේ සං හේතුන් තථාගතෝ ආහ. තේ සං රාගය, ද්වේෂය, මෝහය කියන සං තුන තමයි මේ සමුදේ බිහි වෙන මේ සංදේශනාවක් ඔක්කොම දේශනා කරලා තිනවා. මේ මේ දැන් ඔය මිනිසු කියන්නේ වචන පේලි දෙකයි කියලා. නමුත් ඔය පේලි දෙකේ ඔක්කොම සංදේශනාව, සංදේශේති, සම්මදුවේති, සම්තේජේති, සම්පාන්සේති ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා. එවං වාදී මහා සම් ඔව්. එයාටත් ප්‍රත්‍යක්ෂ ඥානයක් තියෙනවා නම් හරියටම කලු නසන ධර්මය කියා දෙන්න පුළුවන් නම් කරුණු හතරක් තියෙනවා නම් කුසලං පජානාති අකුසලං පජානාති කුසල මූලං පජානාති අකුසල මූලං පජානාති පජානාති කියන වචනේ වැදගත් කුසලං පජානාති අකුසලං පජානාති අර කුසල් සිතක් ප්‍රජනනය වෙන ආකාරය අකුසල් සිතක් ප්‍රජනනය වෙන ආකාරය කුසල් මුල් කුසල මූල අකුසල මූල හතරම ප්‍රජනනය වෙන ආකාරය කියලා දෙන්න පුළුවන් නම් අන්න ආදී කල්යාණං වා මජ්ජේ කල්යාණං වා පරියෝසහ කල්යාණං වා කියන කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා. අහගත්ත දෙයමයි එකමයි කරන්න ඕන. ආන පාන සති සමාධිය. වෙන මොකක්වත් කරලා හරියන්න. වෙන මොනවා කළත් වැඩක් නැහැ. සියලු තැන ආන පාන සති සමාධි. ඕන තැනකට යොදන්න පුළුවන්. ඕන කරුණකට යොදන්න පුළුවන්. ඒකනේ අර සම්පඥානකාරී හෝති කියපු එකේ අලෝකිතේ විලෝකිතේ සමුජිතේ පසාරිතේ උච්චාව සම්පස්ස කම්මන්තේ අර බාසිතේ සාහිතේ පීතේ මේ ගතේ තිතේ නිසින්නෝ සියලු දවස තුල කරන පැය 24 තුල කරන සියලු ක්‍රියාකාරකම් උතන අදාය. ඒ හැම දැනකම සම්ප්‍රජන්නණය වෙන ක්‍රියානකාරී හෝති. එච්චරයි කරන්නේ. ඒක තමයි ආනපාන සතිය. දැන් තේ ඉස්සෙල්ලා තේසං හේතුන් තථාගතෝ ආව. ඊට පස්සේ තේසං චයෝ නිරෝධෝ දෙකම කිව්වා. තේසං හේතුන් තථාගතෝ ආව සංදේශනාව දේශනා කළා. ඊට පස්සේ සං නිරෝධ කරන හැටි සං උච්ඡේදනය කරන හැටි සමුච්ඡේද සම්මාද වේටි සමුච්ඡේදේටි සම්බන්සේසි විග්‍රහ කළා. ඒකයි. හතරම විග්‍රහ කළා ඥානපද හතර. නෑ අරමුණු තියෙන්නේ පහයි. රූපාරම්මණය, සද්ධාරම්මණය, ගන්ධාරම්මණය, රසාරම්මණය, පොට්ටබ්බාරම්මණය, ධම්මාරම්මණය. අරමුණු හයයි තියෙන්නේ, ඊට වැඩි එකක්වත් නෑ. හැබැයි රූප තියෙනවා කෝටි ප්‍රකෝටි ගාණක්. ඒකෙන් අපි දැන් අර මේ අභිධර්මයේ නම් තියෙන රූප 28යි. රූප කලාප. නමුත් රූප කියන එක ඒක නෙමෙයි. දැන් චක්කු රූප, සෝත රූප, ගාන රූප, ජීවා රූප, කාය රූප, මනෝ රූප, ධම්ම රූප. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, දුර රූප, ළඟ රූප, සියුම් රූප, ඝන රූප, අධ්‍යාත්මික රූප, බාහිර රූප, කටුක රූප ආයි 11යි. ඊට පස්සේ තවත් තියෙන හුඟක් විග්‍රහ කරන රූප පිළිබඳව තව නොඑක ආකාරයේ රූප ත්‍රිපිටකේ විග්‍රහ කරලා තියෙනවා. එනිසා මේ රූප කලාප අසීමිත ලෙස විග්‍රහ කරන්න පුළුවන්. කලාප 28කට බෙදලා තියෙනවා. මේක මේ අර අභිධර්මයේ විග්‍රහය. නමුත් එතන දැන් එතනම දැන් මෙතන චක්කු රූප, සෝත රූප, ගාන රූප, ජීවා රූප, කාය රූප, මන රූප, ධම්ම රූප මෙහෙම තියෙනවා. හය ඇහැට කනට නාසයට හයට ඒ හයට හයවරක් එකලා 66ක් එතනම තියෙනවා. ඉතින් 28ද මනසට එන ඒවා ඊට පස්සේ තව සිය දහස් ගණනකට වැඩි වෙනවා. අතීතයේ ආයිසරය සියලු දේ දැන් ඇහැට එන ඒවත් අතීත වර්තමාන අනාගත දුර ළඟ සියුම් ගණන මෙහෙම තියෙනවා චක්කු. එයාග මනසට එන ඒවා ඊටත් වඩා ගැඹුරෙන් අර දීගංව රසංව නොඑක ආකාරයට මේ මනසට එන රූප කලාප. දැන් මෙතන ඉඳන් අතීතයේ සියලු දේ අපිට මෙනෙහි කළ මනසෙන් බලන්න පුළුවන්, දකින්න පුළුවන්, හිතන්න පුළුවන්, තේරුම් පුළුවන්. ඒත් රූප. ඒක මනෝමය රූප. ඒකයි වැඩි. මේ භෞතික ලෞකික රූප වලට වඩා මනෝමය රූප බොහොම බලවත්. වැඩිපුර එනවා. ඒකනේ අර දැන් අර මේ සේවිතබ්බා අසේවිතබ්බා රූප සූත්‍රයේ කාය සමාචාරම් පහන්, වචී සමාචාරම් පහන්, මනෝ සමාචාරම් පහන් කියලා ඊට පස්සේ අර චිත්තූපපාදම් පහන් සංඥා පටිලාභම් පහන් දිට්ඨි පටිලාභම් පහන් අත්භාව පටිලාභම් පහන් ඒ සියලු දේ මොනවද අර මනසට අරමුණු වෙන රූප මනසට අරමුණු වෙන රූප ඒ වගේම නිවනට උපකාර වෙන රූපත් තියෙනවා ඒකත් දැන් මෛත්‍රී කරුණා මුදිතා අපි ගම්මුකෝ සමාධි රූපය ඒකත් නිවනටත් උපකාර වෙනවා ඒක නිසා මේ සියලු රූප අපායන් පැවැත්මට විතරක් නෙමෙයි නිවනටත් මේ රූපමයි පාවිච්චි කරන්න ඕනේ මේකමයි නිවනටත් උපකාර වෙන්නේ දැන් මේ මේ ධර්ම දේශනාවේ ධ්‍යානේ ශබ්ද රූප මේකෙන් කර්මස්ථාන ගත්තොත් ඒක නිවනට උපකාර වෙන ශබ්ද රූප ශබ්ද රූපත් රූප ඒකනේ මනස හරහායිනෝ ඔව් දැන් මේ ශබ්ද රූප තමයි කමටහන ඒ දැන් අපි මේ සිංහලෙන් රූප කියන එකයි ඔය මාගදී භාෂාවේ රූප කියන එකයි පටලවාගෙන ඒකයි වෙන්නේ දැන් අතන කිව්වා චක්කු රූප සෝත රූප ගාන රූප ජීවා රූප කාය රූප මන රූප ඔක්කොම රූප ඔව් චක්කු රූප දැන් අර මහා සතරාතිපට්ඨාන සූත්‍රණකෝ මොකද්ද කියලා ඊට පස්සේ අර සේවිතාභාසේ විතප්පා රූපේ බලන්නකෝ මොකද්ද ඒව රූපං කියලානේ තියෙන්නේ ඒ රූප ඔය 108ක් වූ ආකාරයේ රූප තියෙන රූප කලාප 28ක් තියෙනවා ඔය ඔය විදිහට තියෙනවා හැබැයි ඒ 28න් එහාට එතන යන්න බෑ නමුත් ත්‍රිපිටකේ 28 නෙමෙයි අසීමිත රූප තියෙනවා තේරුම් ගන්න ඕනේ මිනිස්සු හිරකල්ලා තියෙනවා 28යි තියෙන රූප කලාප 28ක් තමයි දැන් මිනිස්සු ඔක්කොම හිතන්නේ. එතනින් එහාට හිතන්නේ. අනිත් පාරේ මේ රූප කිව්වහම අර ඔය අභිධර්මයේ උගන්වන රූප මිනිස්සු හිතන්නේ මේ ඇහෙන් දකින්න රූප. ඕකයි යන්නේ. මේ මනෝ රූප නෙමෙයි. ඒ ඇති. මේ ශබ්ද රූප හොඳටම එමනන විසංකාර අනිත් පැත්ත මොකද්ද විසංකාරත් රූපම නෑ ඔව් දැන් සංකාර විසංකාර කරනවා සංදි විසන්දි කරනවා සංවට්ඨ විවට්ඨ කරනවා සමුදේ නිරෝධ කරනවා කියන එකමයි ඒ කියන්නේ සංකාර කියන්නේ මේ පැවැත්මට උපකාර වන දේ විසංකාර කියන්නේ පැවැත්ම නවත්වන පැවැත්ම නවත්වන්නට උපකාර වන දේ සංදි කියන්නේ පැවැත්ම විසන්දි කියන්නේ නැවැත්ම සංවට්ඨ කියන්නේ පැවැත්ම විවට්ඨ කියන්නේ විවට්ඨේ ඥාන විවට්ඨ කියන්නේ නැවැත්ම ඔව් ටිකක් අපහසුයි ඒක තමයි අපි මේ ධර්මය අහන්නේ වෙන කාගේවත් මනසට නෙමෙයි කාගේ මනසටද තමන්ගෙම ඇහැට කනට නාසයට දිවට කයට කියන ආගන්තුක වශයෙන්ුත් අධ්‍යාත්මික වශයෙන් මනසටත් මේ නොයෙකුත් ආකාරයේ අර ආරම්මන හැටියට ගලාගෙන එනවා මේ ගලාගෙන එන ඒවා තමයි අපි අර ආනපාන සති සමාධි සතෝ වාස සති සතෝ පස්ස සති පරිමුඛං සති උපට් මුඛ හයකටම මුඛං පරිමුඛං සතින් උපට් පෙත්තා ඒකනම් මං කිව්වේ අරමුණ හයයි තියෙන්නේ මුඛ හයකට අරමුණු හයක් තියෙන්නේ අරමුණු හය බොහොම හොඳට හඳුනාගන්න ඒ පිළිබඳව පජානාති කිව්වේ ඒකයි තමන්ගේ හිතේම ප්‍රජනනය වෙන අරමුණ පිළිබඳව තමන් ඉස්සෙල්ලම දැනගන්න ඕනේ. ඒක දැනගන්න බැරි නම් ආනපාන සති සමාධිය වඩන්න බෑ. එතකොට දැනගන්න ඕනේ මේක හොඳ එකක්ද කළ යුතු මේක නරක එකක්ද අත්හැරිය යුතු. එච්චරයි කියන්නේ. එතන ධම්ම නැත්නම් කර්ම. කම්ම. නෑ මේක හරියට තේරුම් ගත්තට පස්සේ ඒවා දැම්මයි කියලා වරදක් නෑ ඒවා අපි යෝනිසෝ මනසිකාරයෙන් එක තියෙන වරද අඩුව එකත් අස්සපස්ස කරන්න පුළුවන් එතනම කමටහන තියෙන. දැන් ඕන පුද්ගලයෙක් ඕන වැරදි දෙයක් කිව්වට අපි ඒකට ඒක අල්ලගන්න යන්නේ. ඒක උපාදානය කරගන්න යන්නේ. ඒක එහෙමම මේ කණෙන් අහනවා මේ පැත්තෙන් අයින් කරනවා. යස්ස කස්සති කියන්නේ නිවැරදි ආකාරවට මේ කෙලෙස් අස් කරන්නට කටයුතු කිරීම තමයි යස්ස කස්සති. ඕලාරික කියන්නේ මේ අපි අද ඕලාරික අර අනා සකදාගාමී මාර්ගයෙන් අයින් කරන්නේ ඕලාරික කාමරාග. ඕලාරික වශයෙන් කියන්නේ අපිට අල්ලන්න පේන්න ඇහැට කනට නාසයට දිවට අල්ලන්න බලන්න අත ගන්න පුළුවන් දේවල් තමයි ඕලාරික. සියුම් මේවා ඒවා මනෝ මේවා. ඒවා අත ගන්න අල්ලන්න බලන්න බෑ. දැන් සකදාගාමී මාර්ගයෙන් අයින් කරන්නේ ඕලාරික කාමරාග පටික. අනාගාමී වර්ගයෙන් අයින් කරන්නේ සියුම් සියලු කාමරාග පටික. එතකොට අර මනෝ මේ දේවල් ඒවයි අමාරු. මොකද අර ප්‍රශ්නය කියන්නේ ඔව් ඒක දැන් කෙනෙක් මිනිහෙක් මැරුණහම අවස්ථා නමයකදී මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන්නේ ණයට ගත්ත කොටස් හතර මහා භූත හතර අර චතුන්නං උපාදාය රූප ආපහු අවස්ථා නමයකදී ඒ ණය ගත්ත තැනට උපසංහරති. ආපහු ඒ ගත්ත පඨවි කොටසකට දෙනවා. තේජෝ කොටස තේජෝ ශක්තියට ආපෝ කොටසට අන්තිමට අර ඇටකටු ටිකක් පොළොවට දිරලා පස් වෙනවා. ඒක තමයි ඒක නව අවස්ථාවකදී ඒක ආපහු ඒ ගත්ත තැන් වලට දෙනවා කියන එක යනවා කියන එක. අපි දැන් මෙතෙක්කල් මේ ජීවිත කාලය තුල මම මගේ කියලා හොඳට හදාගෙන මේ හිටිය රූපය මේ පංචස්කන්ධය මැරිලා ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒ ණයට ගත්ත තැන් වලට ඉබේම දීලා අත්තරලා ඒ කොටස් වලට ආපහු යනවා. අර රූප හතරක් තමයි තියෙන්නේ. චතුන්නංච මහා භූත රූපං. උපාදාය රූපං වුණා. ඒ උපාදානය කරගත්ත දේ ආපහු උපසංහරති. ඒ ගත්ත තැන් වලට ආපහු බාර දෙනවා. අපි ආයෙ අභිනායද ගන්නවා. දැන් අපි ආයෙ උපතක් ලැබෙනවා කියන්නේ මොකෝ? ආයෙත් කොටසක් ආයෙ ණයට ගන්නවා. මරණය කියන්නේ ඕකයි. මරලා මොකද වෙන්නේ? අර ගත්ත දේ ණයට ගත්ත දේ ණය දුන්නා. ඔය ඉතින් ආයෙ මෙහෙමයි. ඒ ගත්ත දේ ගෙවන්න ඕන ආයෙ ගන්නෙ නැහැ. අරහතුන් වහන්සේගේ தத்துவය මොකද්ද? ආයෙ ගන්නෙ නැහැ. ආයි උපාදානය කරගන්න ආයි කූඩුවක් හදන්න නහි ජාතු ගබ්බ සෙයන් පුනරේතිති. එහෙම නැත්නම් නත්ති දානි පුනබ්බවෝ අයමන්ති මා ජාති. මොකද්ද? ඔව් යම් ආකාරයක නොපෙනෙන වෙනසක් අධ්‍යාත්මික වශයෙන් අර ආයතනික රටාව නැති වෙලා ඉන්දිය ධර්ම ඇති වෙනවා. නෑ ඒ ආපෝ තේජෝ වායෝ පඨවි එහෙමම තියෙනවා. පිටින් බාහිර පෙනුමේ කිසිම වෙනසක් පේන්න කාටවත් නැහැ. අධ්‍යාත්මික වශයෙන් සියලු දේ වෙනස් වෙනවා. ඒවත්ින් ඔය නොඑක ආකාරයට නොඑක පුද්ගලියෝ කියලා තියෙන පසු කාලෙක මේ දර කෑල්ලක් පුච්චෙනවා වගේ තමයි කොහොමද? මොකද පිච්චුවත් වෙන්නේ අර කොටස් හතර ගත්ත තැන්වලට ආපහු දෙනවා. නෑ 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 ආයි ගන්න නෑ කියන එකයි මේකයි වෙනසක් තියෙනවා. මරණය කාටත් එකයි. ධර්මයේ තියෙනවා. ඔව් එහෙම එහෙම කරන ක්‍රමයක් බුද්ධ දේශනාවේ නැහැ. බුද්ධ දේශනාවේ තියෙන්නේ වර්තමාන මොහොතේ හිතට එන වැරදි දේ අයින් කිරීම සහ හරි දේ භාවිතයට ගැනීම. එහෙම පෙළගස්සලා අපි දැන් අර අමාරු එක වර්තමාන මොහොතේ භාවිතයට ගත්තොත් මොකද වෙන්නේ? වැඩක් නැහැ. ඒක නිසා එහෙම ක්‍රමයක් හරියන්නේ නැහැ. කොයි හරි කොයි ක්‍රමයෙන් හරි වර්තමාන මොහොතේ අනුසය උපදීම නවත්තන්න ඕන. න අනුසයටි කරන්න ඕන. වර්තමාන මොහොතේ දීත පවත්වාගෙන යෑම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. වර්තමාන මොහොතේ බැරි වෙලාවත් අපි එක වරදක් ලොකු වරදක් වුණොත් සමහරට කල්ප කාලාන්තරයක් මේක පටිසන්ධින ඵල විපාක දෙන වරදක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් නිවන් දකින්න බෑ කවුද? දැන් මෙහෙමයි, සමහර විටක රූපවාහිනියක් බැලීම නෙමේ ප්‍රශ්නේ. රූපවාහිනියේ තියෙන වැරදි දේ බලලා වැරදි දේ පස්සේ ගියාමයි වැරදි. තේරුණාද? දැන් රූපවාහිනියේ රූප තියෙනවා. අපි ඒවා උපාදානය කරගත්තොත් අපි ඒ පස්සේ ගියොත් අපේ හිතේ වැරදක් එනවා. වැරදි ක්‍රියා කළොත්. ඒ වගේම රූපවාහිනියේ හොඳ දේවල් තියෙන්න පුළුවන්. තේරුණාද? ඒකින්ද ඔය නවීන උපකරණ වලිනුත් යම් යම් ආකාරයකට අර රඤ්‍ය කියන தත්වය අත්හැරලා අරඤ්‍ය කියන தත්වයට පත් වෙන්න ඕනේ. ඒකයි අවශ්‍ය. අන්න ඒකනේ. දැන් බොහෝ අයට ඇමක් දීලා තියෙනවා. අපි හිතමුකෝ අද බදාද හවස 8ට අර මොකද්ද නාට්‍යයක් තියෙනවා කියලා. අද බදාද නාට්‍ය බලලා ඊගා වදාද වෙනකම් මේකේ අර මනෝ සංචේතන පවත්වන සංකාර පවත්වන අරයට මොකද වෙයිද? අර මගේ වීරයට මොකද වෙන්නේ? අර මගේ තරහකාරයට මොකද වෙන්නේ? ඒක ඒ සිතුවිල්ල රවුංග ගහ ඉන්නවා ඊගාව වදාද වෙනකම් නොයවසිල්ල. ඊට පස්සේ ඒක ගැනමයි දැන් සංචේතන පවත්වන. ඒක නෙමෙයි අද වැරදි. ඒකයි වැරද්ද. එතන ද්වාතාවයක් තියෙනවා. මූලේ තමයි මේ මුල් බැහැගෙන තියෙන්නේ. මුල් බැහැගෙන තියෙන්නේ. දැන් ඔය රාගය, ద్వේෂය, මෝහය මේ බම්බයක් වූ ශරීර කූඩුව තුළ තියෙන මනෝමයකයි මුල් බැහැගෙන තියෙන්නේ. අපි ඒ මුලම උදුරලා දැම්මේ නැත්නම් නැවත මුල පැල වෙනවා, ආපහු වෙනවා. ඒක නිසා මුල උදුරා දැමීම තමයි රාග මුල, දේශ මුල, මෝහ මුල උදුරා දැමීම තමයි බුද්ධ. මොකද්ද? ඔව්වර ඊයේ කිව්ව සේවිතබ්බාසේ සබ්බාසෝ සංවර ප්‍රරියාය සූත්‍රයේ පැහැදිලිව කියවන සද්දස්ස කුලපුත්තස්ස කවුද? අසුතවත් පුදුඥානක පුද්ගලයා කවුද කියලා. අර අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝයිදෝ, අරිය ධම්මේ අවිනීතෝ, සත්පුරුෂ ධම්මේ අවිනීතෝ අකෝයිදෝ, ඒ කවුද? අසුතවත් පුදුඥාන. ඒකම ඊගාවට කිව්වා අරිය ධම්මේ විනීතෝ, අරිය ධම්මේ කෝයිදෝ, අරිය ධම්මාණං දස්සාවි, ඒක ආර්ය ශ්‍රාවකය සද්දස්ස කුලබුද්දස්. දැන් මෙතන වචනයක් තියෙනවා. මොකද්ද වචනේ? අරිය කියන වචනේ. අරිය කියන්නේ මොකෝ? රියගමන අත්හරි. රියගමන අත්හරින අරිය පරිශ්‍රණ වෙන මොකක්වත් නෙමෙයි. අනික් පුද්ගලයා, පෘථග්ජන පුද්ගලයා කවුද? ඔය අත්තද්ද අසුතවත් පෘථග්ජන පුද්ගලයා අනරිය පරිශ්‍රණයක් කරන පුද්ගලයා. ඒ පුද්ගලයා ආර්ය ධර්මයක් දන්නේ නැහැ, ආර්ය ධර්ම අහලත් නැහැ, ආර්ය ධර්ම ඇසිරින්න දන්නේ නැහැ. ඒ පුද්ගලයන්ගේ ලෝකේ ප්‍රිය දෙයට ඇලෙනවා, හිතට වහල් වෙලා ඇඟීමට වහල් වෙලා අප්‍රිය දෙයට ගැටෙනවා, හිතට වහල් වෙලා වහල් වෙලා ඒ පුද්ගලයා අනරියයි. අනරිය පරිශ්‍රණයක් කරනවා. මේක ඕනම් තවත් විග්‍රහ සහිතව බලන්න ඕනම් මහා ප්‍රධාන සූත්‍රය කියන තන්නම් පටිච්ච පරිේෂණ. පරිේෂණ පටිච්ච ලාභ. ඕම දිගින් දිගටම දිගින් දිගටම විග්‍රහයක් ඒත් පටිච්ච සම්පදා විග්‍රහය කරන. ලැබෙන්නේ රියාරිය. රියාරිය කරන්න මොකද? දැන් පෘථග්ජන පුද්ගලයා අනාරිය. නෑ. බෑ. ඒක තමයි පළවෙනි වචනේ. දැන් ඔය සියලුම සූත්‍ර ධර්මවල මුළු බුද්ධ දේශනාවේ හැම තැනකම තියෙන පළවෙනි වචනේ මොකද්ද? පජානාති. ත්‍රිපිටක කාර්ය පරිවර්තනය කළා තියෙන්නේ මොකද්ද? අරගෙන බලන්න ත්‍රිපිටක පොත. දැනගනි. ඔච්චරයිද? ඥානතෝ කියන්නේ එතකොට මොකද්ද? ඥානතෝ කියන්නේ දැනුම. අන්න හරි. ඥානතෝ කියන්නේ දැනුම. නමුත් පජානාති කියන එක දැනුම නෙමෙයි. තමන්ගේ හිත තුල අලුතෙන් ප්‍රභවය වෙන නිර්මාණය වෙන වෙනස් වෙන తত্ত্বය තමන් දැන හඳුනා ගැනීම වෙනස් වීම තමන්ගේ හිත තුල තමා තුල ඇති වෙන වෙනස් වීම දැන ගැනීම පජානාති. ඒක නොදන්නාකම නක් පජානාති. ඔව් පජානාති නැත්නම් සික්කති නැහැ. සික්කති පජානාති සික්කති නැත්නම් විහෙරති නැහැ. මේ තුනම නැත්නම් සම්පඥානකාරී හොති වෙන්න බෑ. මේ හතරම නැත්නම් පච්චවෙක්කති කරන්න බෑ. එකයි ධර්මය. ඔය මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ ඔය වචන හතර තමයි පජානාති සික්කති විහෙරති සම්පඥානකාරී හොති පච්චවෙක්කති. ඒක තමයි ගැඹුරු ධර්මය. ඉන්දියමම නිවන. දැන් අපේ හිත තුල අර අරමුණක් හැටියට දැන් ඔන්න මේ තරහක් යන්නේ නෝ. වහාම ඒක තමයි දැන් අපි තරහ යන්නේ ඉන බව දන්නවා. තරහ ගන්න ඉන බව. ඒ දිගේ රවුම් ගන්න බොහොම කැමති. අරමිනියන් පලි ගන්න, වාරුව ගන්න, කොනිටන්න, රිදවන්න, පලි ගන්න, ශාප කරන්න කැමති. ඒකයි පෘථග්ජනයක් ගතිය. දැන් අරිසාවකයා මේක දැනගත්ත ගමන් වහම මෛත්‍රී කරනවා. ඒකයි වෙනස. ඕනික ටිකක් වෙලා තේරුම් ගන්නකොට මානය තමයි මේකේ මුල. ප්‍රියාප්‍රිය බව. ඒකත් තේරෙනවා. අපිට මේ තරහන් කාට හරි විරුද්ධකාරයකට කොනිටන එක, රිදවන එක, නඩු කියන එක බොහොම ප්‍රියයි. ඒක ප්‍රියයි. දැන් අපේ විරුද්ධකාරයෙක් මැරුණාම අපි බොහොම මේ පෙළපාලි ගියා, කිරිබත් කෑවා, රතිඤ්ඤ ගැහුවා. ඒක ප්‍රියයි. ඒක හොඳ වැඩද? නෑ. හිතේ කිලුටු බව ඇති වෙනවා. ඉතින් දැන් සාමාන්‍ය ඔය මේ ලෝකේ කරන්නේ මොකද? තමන්ගේ අර විරුද්ධකාරය මැරුණාම රතිඤ්ඤ ගන්නවා, අප්පුඩි ගන්නවා. තමන්ගේ ප්‍රිය පුද්ගලයා මැරුණාම අඬනවා. ඒකත් වැරදි. ඒකත් අර වගේම වැරදි. නොමරන මිනිහෙක් නැහැනේ. දැන් ඔය පෘථග්ජන ලෝකයා තමන්ගේ ප්‍රියයන් මැරුණ ගමන් පියේහි විප්පයෝග. ඈ ඒක තමයි වැරදි. පියේ විබ්බයෝග දුක්කෝ. මුළු ලෝකෙටම ශාපයක් වෙනවා. දැන් අපි වස් කවියක් කිව්වොත්, පලි ගැව්වොත්, ශාපයක් කළොත්, මේ වගේ වැරදි මරලා තෝණියක් දුන්නොත්, ඕක මරන්න ඕන, එන හත ගහන්න ඕන කිව්වත් ලොකු ලෝකෙට ශාපයක්. අපි දන්නේ නැතුවට අපෙන් විස කිරණ නිකන් මේ අර ගෑස් ලාම්පුවකින් විස කිරණ යන්න වගේ කළු කිරණ ශක්තියක් මේ විශ්වයට යනවා. මේ අපිට පේන්නේ නැතුවට ඔය ගහ කොළවලට ආපෝ තේජෝ වායෝ පඨවි සත්තු භූතය පෙරේතය සියලු දෙනා කළු කරගෙන වසහ යනවා. ඒවට හේතු වෙන්නේ ඒවා. සම්පකම්පති වෙනවා. කම්පති ප්‍රකම්පති සම්පකම්පති. ඒ වගේ වෙනවා. කොයි රටකටත් ඔයගේ දේවල් වෙනවා. භූමිකම්පා වෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි හතරමයි කම්පණය වෙන්නේ. වෙන මොනවාක්වත් එහෙම නැහැ කම්පණය වෙන්නේ. දැන් සුනාමි, භූමිකම්පා, අකුණු, ඔය සැඩසුලම්, මහ ජල ගැලුම් සියලු දේ ආපෝ තේජෝ වායෝ පඨවි හතර මහ භූත හතරමයි කම්පණය වෙන්නේ. වෙන මොකක්වත් මෙතන කම්පණය වෙන්නේ විලක් නැහැ. ක්‍රියාත්මක කරන්නේ මුල් නිර්මාණකරුවා, ප්‍රභවකරුවා මිනිසු 99ක්, ඉතුරු 101 තමයි ත්‍රිසං සත්තු, භූතයෝ, පෙරේතයෝ, දෙවි දේවතාවෝ. 99ක් කවුද? මිනිස්සු. මනසක් තියෙන මිනිස්සු මේ වැඩේ වැරදි වැඩේ කරන්නේ. ඔව්. මිනිස්සු යහපත් කරනවා නම් අර සියලු දෙනාටත් යහපත්. ඒක කියාගෙන ගියාට වැඩක් නැහැ. දැන් රාග සිතුවිල්ලක් ආව ගමන්ම අසුභානුස්සතිය වඩන්න. වඩන්න ඕනේ මොකද්ද? අසුභානුස්සතිය. ඒක අත්තරීම නාතයි, නොයල්ම නාතයි, මිදීම නාතයි, නිදාසීම නාතයි, අත්තරීම වෙත්තා, නොයල්ම වෙත්තා, මිදීම වෙත්තා, නිදාස වෙත්තා. ඊට පස්සේ සමතේටපත් වුණ ගමන්ම අනිත්‍යානුපස්සී විහෙරති, මේ රාගය මාගේ හිතේ නිච්ච වෙලා. ඒ නිච්ච වීම තමයි මේකට හේතුව. මේ නිච්ච වීම අයින් කරනකම් අනිච්ච අනුපස්සනා කළා, දුක්ඛ අනුපස්සනා කළා, අනත්ත අනුපස්සනා කළා. අර නිච්ච සුඛත් හිතෙන් අයින් කරනවා. අයින් කරපු ගමන් නිබ්බිදා කියන තත්වයටපත් වෙනවා. නිබ්බින්දං විරජ්‍යති, විරජ්‍යං විමුක්ති, විමුක්ති ඥාන දර්ශනං හොති. මෛත්‍රී කරන්න ඕන රාගයකට නෙමෙයි. මේ රාගයනේ. ඒ ද්වේෂයක් ආව නම් ඒක රාගයට වෙන මේක, ද්වේෂයට වෙන මේක, මෝහයට වෙන මේක. ඔය ඒ වැඩේ කරන ගමන්ම හිතෙන් මේකත් කරන්න ඕනේ. නැතු හරියන්නේ. ඒ වැඩේ කර ඒකනේ අර සම්පජානකාරී පබ්බේ තියෙන්නේ. අලෝකිතේ විලෝකිතේ සමිච්චිතේ. ඒ වැඩේ කරන ගමන්ම මේ වැඩේ කරන්න ඕනේ. හිත කිනුටු කරගන්න හොඳ නැහැ මේ වැඩේ කරනකම්. හිත පිරිසිදු කරගන්න ඕනේ එතෙන්දී. එතන ඒක තමයි මේ ආනපාන සති සමාධිය ඉන්නවයි කියන්නේ තේරුම එකයි. අපි ඒ කරන වැඩේ දැන් අපි හිතමුකෝ අපි නාන ගම. එක්ක සක්මන් කරන ගම. එක්ක අපි පාඩම් කරන ගම. එක පාට අපේ හිතට එනවා මොකක් හරි වැරදි වෙයි කියලා. ඒ පාඩම් කරන එක තප්පරයකට නවත්තලා මේ වැඩේ හිතෙන් පිරිසිදු කරගන්න. නානේ කරන නාන ගමම්ම කළ හැකි. උයනකොට උයන ගමම්ම කළ හැකි. මිදුල අතු ගන්නකොට මිදුල අතු ගන්න ගමම්ම කළ හැකි. වැසිකිළියට යනකොට ඒ ගමම්ම කළ හැකි. සිවුර අඳින ගමම්ම කළ හැකි. පාත්‍රයේ හෝදන ගමම්ම කළ හැකි. මේ සියලු අවස්ථාවල අපි සම්පජානකාරී හොති. ඒ වෙලාවේ තමයි අපි අර පරිවර්ජනා පහතබ්බා, විනෝදනා පහතබ්බා, දිවාසනා පහතබ්බා. ඒකට නාදිවාසීති පජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනුභවං ගමේති. ඒකට තමයි ඒ ප්‍රතිකර්මයේ තියෙන්නේ. එහෙම අපි දැන් සිංහලෙන්ම කියනවනේ ඇස් වහ කට වහ. ඒ උද්ගලයාගේ තියෙන යම් මේ කළු කිරණ ශක්තියක්. දැන් අපිට ඒකෙන්ම තේරෙනවනේ දැන් සමහර පුද්ගලයන්ට ඔය කළු කිරණ ශක්තිය නැහැ. සමහර පුද්ගලයෝ ගහක් බලලා කිව්වොත් මේ ගහේ ගෙඩි තියෙන තරම් කියලා බහුදායනකොට එක් ගෙඩියක් නැහැ. අර කළු කිරණ ශක්තිය කොච්චර ඒ මියාගේ බලවත්. හැබැයි තව මිනිහෙක්ගේ කළු කිරණ ශක්තිය එහෙම බලවත් නැහැ. ඒක එක එක පුද්ගලයාගෙන් අර ඕරා එක කළු නම් ඒ පුද්ගලයාගේ ඒකාගේ කිරණ ශක්තියක් තියෙනවා. අපි ඒ පුද්ගලයන්ට කියනවා ඇස් වහ කට වහ තියෙනවා කියලා. හැම පුද්ගලයෙකුම මේක නැහැ. ඒ පුද්ගලයන් එහෙම කරන්නෙත් නැහැ, එහෙම හිතන්නෙත් නැහැ, එහෙම චේතනාවක් ඇත්තෙත් නැහැ. අපේ රෝර එකත් ඉබේම කළු වෙනවා. උදේට මෛත්‍රී කළාට නම් විතරක් කොහොම වෙන්නේ නැහැ. ඒක නම් කිසි හරයක් අර්ථයක් නැහැ. මෛත්‍රී කරන්න ඕන දවසේ පැය 24 තුල කොයි වෙලාවෙ හරි අපිට නොගැලපෙන නොපෑහෙන නොසීහෙන හිතට ගැටුමක් වෙන වෙලාවක් ආවත් ආවනම් කරන්න ඕන. උදේ විනාඩි 5ක් පැයක් මෛත්‍රී නොකළයි කියලා වැඩක් නැහැ. කළයි කියලාත් වැඩක් නැහැ. නොකළයි කියලාත් වැඩක් නැහැ. දවල් 10ට තරහක් යන කවුරු හරි වචනයක් කිව්වනම් ඒ වෙලාවේ මෛත්‍රී නොකළොත් වැඩක් නැහැ. ඒ වගේම රාගය. ඒ වගේම මානය. දැන් මේ බොහොම ප්‍රශ්න දැන් මේ වෙන විට මං හිතන්නේ 90%ක් විතර විසඳිලා ඇති විසඳෙන්න ඇති. ඔව් අදින්නාදානෙ වුණොත් ණයක වන්න. අර අදින්න ආදාන. අදින්න කියන්නේ නොදුන් දෙයක්, ආදාන කියන්නේ උපාදානය කර. කැමැත්තෙන්ද සතා දුන්නේ? කැමැත්තෙන්ද දුන්නේ නැහැ. එහෙමනම් එක අදින්න ආදාන. පහම කැඩෙනවා එකක්. ඒකයි වැඩේ. අතේ ඇඟිලි පහ එකට තියෙන්නේ. ඒ වගේ පහම කැඩෙනවා. එකක් එහෙම කැඩිලා ආවදින්න. නෙමෙයි නම් එහෙනම් දැන් නමුත් මෙහෙම එකක් තියෙනවා. බුදුහාමුදුරන්ගේ චතිස්කෝටි පාරිශුද්ධ මාංශය කියලා එකක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. අපි හිතමු සුනාමියක් ආවා. සුනාමිය ආවම දැන් අර මූදේ ඉන්න මාළු වැඩි මාළු ඔක්කොම ගොඩ ගැහුවා. දැන් වතුර ටික ගියා, මාළු ටික රැඳුණා. කවුරුම් මැරුවද? ඒ කවුරුත් හිත චේතනාවක් තිබුණේ නැහැ මරන්න, මැරුවෙත් නැහැ. ඒක බැරි වෙලාවත් ඒ සත්තු ටිකේ මස් ටික කවුරු හරි අරගන්න නැත්නම් මොකද වෙන්නේ? කුණු වෙලා ගඳ ගහලා පරිසරය විනාශ වෙනවා. ඉතින් ඒක නිසා ඒක චතුස්කෝටික පාරිශුද්ධ මාංශයක් හැටියට බුදුහාමුදුරු දේශනා කළා. හැබැයි ඒවා මේ සාමාන්‍ය ගිහියන්ට එයාගේ අයට ගත්තට වරදක් නැහැ, කෑවට වරදක් නැහැ. ඒක චතුස්කෝටික පාරිශුද්ධයි. මොකෝ කාසඳාවත් මැඩුවෙත් නැහැ, මරණ චේතනාවක් තිබුණෙත් නැහැ, මරන්න අර උපකරණයක් ගත්තෙත් නැහැ, මොකක්වත් නැහැ. ඒක කිසිම දෙයක්. ඒ වගේ මස් මාළු දෙකේම එහෙම ඒවා තියෙනවා. ඒවට කිව්වා චතුස්කෝටික පාරිශුද්ධ මාංශ කියලා. ඒවා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒවා වුණත් බුදුහාමුදුරන්ට පූජා කළොත් බුදුහාමුදුරු පිළිගත්තා කොහෙවත් නැහැ මේක වැළඳුවා කියලා. වැළඳුවයි කියලා කොහෙවත්ම නැහැ. පිළිගත්තා. දැන් කවුරු හරි අපි හිටමුකෝ වැද්දෙක් කියලා. ඒ කාලේ වැද්දෝ හිටියානේ හරියට. මස් මාංශ මරලා ජීවත් වෙන මිනිස්සු හරියට හිටියා. වැද්දෝ කියලා කොටසක් හිටියේ නැහැ. නමුත් මස් මාළු වලලා ජීවත් වෙන ඒ පුද්ගලයෝ දැන් බුදුහාමුදුරුවෝ පින්ඩ පාති දුන් යනකොට ඒ පුද්ගලයෝ ගාව තියෙන්නේ දෙන්න එකම දේ මොනවද? මස් හරි මාළුවයි. ඉතින් ඒක බොහොම සදාසිතින් බොහොම කරුණාවෙන් උයලා හදලා බුදුහාමුදුරන්ට පූජා කරාම බුදුහාමුදුරුවෝ ආනන්නේ මං ඕව ගන්න නැහැ කියලා නැත්තේ නෑ. බුදුහාමුදුරුවෝ ඒක ගත්තා. පත්‍රේ පාත්තක තිබ්බා මේක වැළඳුවේ නැහැ. හේතුව මොකද? රස තෘෂ්ණාවක් මස් ගැන, රස පිරේතකමක්, රස ආරාවක්, රස ගිජුකමක්, රස කෑදරකමක් තිබුණේ නැහැ. මස් කෑමේ රස කෑමක් කෑදරයක් තණ්හාවක් ආසාවක් ගිජුකමක් තිබුණේ නැහැ. ඒක නිසා මස්තික පිළිගත්තා මොකද අර පුද්ගලයාට පින්කමක් කරගන්න ඕන නිසා. පසු කාලික චතුස්කෝටික ත්‍රිකෝටික වුණා පස්සේ. තියෙන අටකථාචාරින් තමයි ත්‍රිකෝටික මුලින් තියෙන චතුස්කෝටික පාරිශුද්ධ. ඉතින් මන් දන්නේ නැහැ ඒක මොකද්ද කියලා. මට ඔගේ කතාව හරියට තේරුණෙත් නැහැ. ඒ මේවා බෞද්ධ ඉතිහාසයේ සාහිත්‍යයේ තියෙන්න පුළුවන්. මම දන්නේ නැහැ කියන්නේ ඒක හරියට මට නම් මේ හම්බු වෙලා නැහැ. ඉතින් ඔහොම එකක් වෙන්නේ නැති කතාවක් ඇති. මොකක් හරි සාහිත්‍ය කතාවක් ඒක. ඔව් දැන් මේක හිතේනේ තියෙන්නේ. හිත පිරිසිදු නම් සදාසිතින් පූජා කළා නම් ඒක පින්කම. ඒ දැන් ඒක ඒක මේ පින්කම කරනකොට පූජා කරනකොට ඒක පිරිසිදු හිතකින් කරනවා නම් තුන්සිත පහදාගෙන ඒක පින්කම. අර මරනකොට පව්කම වුණා. ඒක එකක්. මේක තව එකක්. කාරණා දෙකක්. කර්ම දෙකක්. ඒත් වැරදි. ඒක චේතනාව බොහොම වැරදි. දාන්න කියලා කුකුල් මරනවා නම් කීප දෙනෙකුට ඒක අයිති වෙනවා. දාන්නේ ගන්න පුද්ගලයාටත් කොටසක් යනවා. මැරුව පුද්ගලයාටත් කොටසක් යනවා. හැදුව පුද්ගලයාටත් කොටසක් යනවා. රතු මරන්න හැදුවා. ඊට පස්සේ හදලා මැරුවා. ඊට පස්සේ මරලා විකුණුවා. විකුණලා අර පාරිභෝජනයට ගත්ත මිනිස්සු ඔක්කොටම කොටස කොටස පාපේ යනවා. ඔය ආනපාන දෙකම කරන්න ඕන. ආන විතරක් හරියන්නේ නැහැ. ආනපාන දෙකම කරන්න ඕන. මේ මොහොතේම මේ වෙලාවේ. දැන් බුදුහාමුදුරුවෝගේ ධර්මිකව දුතාංග වර්ග දෙකක් තියෙනවා. දුතාංග කොටසක් තියෙනවා නිජ්ජාමා පටිපදා ආගල්ලා පටිපදා. ඒ වගේම දුතාංගයක් තියෙනවා නිවනට උපකාර වෙන ඒවා. ඒ නිසා නිවනට උපකාර වන දුතාංග පමණයි බුදුහාමුදුරුවෝ අනුදැන වදාළේ. එදා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන අවස්ථාව වෙනකොට බොහෝ දුතාංග තිබුණා නිවනට බාධා වෙන. ඒවා තමයි නිජ්ජාමා පටිපදා ආගල්ලා පටිපදා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කළ පිරිසිදුව දේශනා කළේ පින්දලු. අදත් තියෙනවා දුතාංග. ඔය තියෙන බොහෝ අර මං කිව්වේ අර රුවන්වැලි මහසෑය තනිකකුලෙන් හාමුදුරු ළමක් ඉන්නවා කියලා. ඒක දුෂ්කර ක්‍රියාවක් දුතාංගයක්. නිවනට උපකාර වන දුතාංග තියෙනවා. බොහෝ දුතාංග තියෙනවා. දැන් යම් යම් හොඳ යහපත් දේවල් දුතාංග හැටියට බුදුහාමුදුරු ඒක භක්තිකෝ ඒක බුංජිකෝ මේ වගේ ඔය සියලු දේ සිව්පසේ ගන්නකොට ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් පත්‍යවේක්ෂතබ්බි පටිසංකාය උන්සේ මනසේ ආරින් ඒ වගේ දේවල් අනිපාරිතින් සිල්වත් යම් ආකාරයක වතක් නැතුව සීලේ අදිෂ්ඨාන කරගෙන ඒ ආරක්ෂා කර ගැනීම ඒ වගේ දේවල් තව හුඟක් තියෙනවා. ඔව් 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 සිරිපතුලක් තියෙනවා. දැන් දැන් සංගමිත්තා මෙහෙණිය දැන් අනු රාජපුර කියන්නේ අනු කියන්නේ අලුතෙන් හැදුව රාජපුරේ. මෙතන නගරයක් තිබුණ නැහැ, පුරයක් තිබුණ නැහැ. පුරේ නගරය තිබුණේ විලජ්ජියේ මහ විල වටේට. වටේට තමයි මේ නගරේ තිබුණේ. ඒ දැන් පස්සේ අලුත් නගරයක් හැදුවා, ඒක අනුරාජපුර. මේ නගරය හැදුවට පස්සේ දැන් අර විදු ආමුදුරු ඇවිල්ලා සංගමිත්තා මෙහෙණියත් ඇවිල්ලා ඊට පස්සේ මේ ශ්‍රී මහා බෝධියෙන් ජය ශ්‍රී මහා බෝධියෙන් ඉරිවඩුන්නේ අර දක්ෂිණ ශාඛාව ගලවලා ඔය නිරංජන නදිය දිගේ ගිහිල්ලා මහා කනතරාවෙන් අනුරාධපුරේ ඔය ජය ශ්‍රී මහා බෝධිය තියෙන තැන අද රෝපණය කළා. ඊට පස්සේ මේ උත්තරාරාමයේ ඉරිවඩුන්නේ තිබුණා සිරිපතුලා. එදා වැන්දේ සිරිපතුලට. දැන් බුදුහාමුදුරුවෝ ජීවමාන කාලෙත් ඊට පස්සේ අවුරුදු 650ක් යනතුරුත් සියලුම තැන්වල වැන්දේ පුදුවේ කාටද? දැන් පාරිභෝජික උද්දේශික මේ ශාරීරික කියලා ධාතුන් වහන්සේලා තුන් නම වන්දින් පුදුන් කිරීම බුදුහාමුදුරු නිර්දේශ කළා. මේක මේ පාරිභෝජික නමක බුදුහාමුදුරුවෝ නිර්දේශ කළපු දේවල් පරිභෝජනය කරපු දේවල් බුදුහාමුදුරුව ස්පර්ශ කළ නිසා ඒ සිරිපතුල බොහොම වැදගත්. ඊට පස්සේ ඉරිවඩුන්නේ තිබුණ උත්තරාරාමයේ සිරිපතුලත් නාග ගෝත්‍රික හඬ හඬා ඉන්නද එහෙමම තියෙනවා. අර නාගයෝ ඇඬුවා මේක ගෙනියන්න එපා කියලා. ඒක තියෙනවා මේ ධාතුන් සෙතුපාන්සේ නාගයෝ හඬ හඬා ඉන්නද සිරිපතුලත් ගලවගෙන ගිහිල්ලා ඔය පාදලාංචිත ඇහිටිය අනුරාධපුර නගරේ ඒ ශ්‍රී මහා බෝධියට පේන තුනක රජමාලිගාවට මෙයන් හදලා ඒක තමයි පළවෙනි ඇහිටි. ඒ කාලේ බුදු පිළිම තිබුණේ පාදලාංචිනේට තමයි වැන්දි. දැන් අර නීලගිරි සෑය ඒක තමයි දක්ෂිණ මහවැළ. දැන් අද හොයාගෙන තියෙනවා රුවන්වැලි මහා සෑය හදන්නට අවුරුදු 300ක් ඉස්සෙල්ලා නීලගිරි මහා සෑය හදලා තියෙන දක්ෂිණ ගිරි මහා සෑය. වටේටම තියෙන්නේ සිරිපතුල් 50ක් 60ක් තියෙනවා. එක එක ප්‍රමාණය එක එක වටේටම තියෙනවා. ඈ ඈ ඔව් ඊට පස්සේ රුවන්වැලි මහා සෑයට සිරිපතුල් තියෙනවා වටේ තියෙනවා. නමුත් ඒ සලපතල මළුවට අල්ලලා පස්සේ නමුත් නීලගිරි මහසෑය වැඳුම් බිඳුම් කළේ ම සිරිපතුල. තියෙන සිරිපතුල. දැන් සෝමාවතියට ගියත් ඔය හැම තැන්ටම කොහෙද ගියත් තියෙන මොකද්ද? සිරිපතුලක් තියෙනවා. ඒ කාලේ ඔය නැගෙනහිර පළාතේ රූනේ සියලු තැන්වල බුදු පිළිම තිබුණා එකක්වත් සිරිපතුල තිබුණා. සිරිපතුල වලට වැන්දි. පිදුවේ ඔක්කොම කලි. ඔව් දැන් ගාථාවක් තියෙනවා අහලා තියෙනවද? චක්ක වරංකිත රත්ත සුපාදෝ කියලා ගාථාවක්. ඒක මොනවද තියෙන්නේ? ඒ බුදුහාමුදුරන්ගේ පාදයේ තිබුණු ලක්ෂණ 108ක් තමයි ඒ ගාථාවෙන් තියෙන්නේ. ඒ ලක්ෂණ තමයි අර සිරිපතුලේ කෙටුවේ ගලේ කෙටුවා කොටලා බුදුහාමුදුරන්ගේ පාද ස්පර්ශය ලබා ගත්තා. ඊට පස්සේ ඒ පාද ස්පර්ශය ලැබූ සිරිපතුල් 8ක් 8 මහා ස්ථානවල තැන්පත් කළා. ඊට පස්සේ බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ හෝ බුදුහාමුදුරුව ජීවමාන කාලෙම සිරිපතුලේ විදියට කොටලා හැම පන්සලකම හැම පූජනීය ස්ථානයකම බුදුහාමුදුරුව වෙනුවට සිරිපතුලක් තැන්පත් කළා. පිළිම වෙනුවට සිරිපතුලක් තැන්පත් කළා. ඒකට වැන්දි මුල් අවුරුදු 750ක් තුල. ඊට පස්සේ අර කනිෂ්ක රාජ යුගයේදී ඉන්දියාවේ අර ඇපලෝ දෙවියන්ගේ පිළිම හැදලා ඊට පස්සේ මේ බුදුරුවක් නිර්මාණය කළා මහා සාංගික නිකායවාදීන්. ඊට පස්සේ ලංකාවටත් මේ කියන බුදු පිළිම සංකල්පය ආවා බුදුහාමුදුරුව පිරිනවන් පාලා අවුරුදු 750කට පස්සේ. ඊට පස්සේ ඔය තොළුවිල මාලිගාවිල තන්තිරිමලේ අවුකන රැස්වෙහෙර මේ වගේ බුදු පිළිම බොහොම විශාල ප්‍රමාණයෙන් හැදුව කෙටුව නෙළුව වඳින්න පටන් ගත්තා. මාලිගාවිලා ඉතින් ඒ පැත්තේ තිබුණ තිරිවාන වගේ සුදු ගලකින් බුදු පිළිම හැදුවා. දැන් ලුණු ගල ලෝණ ගලෙන් බුදු පිළිම හැදුවා. ඒකනේ ලෝණගල රජ මහ විහාරය උනේ. අර ලුණු වර්ණ වගේ ගලකින්. ඒ සියලු ලකුණු බුදුහාමුදුරන්ගේ පාදේ තිබුණා. අල්ලේ රේඛා වගේ සිරිපතුලෙත් බුදුහාමුදුරන්ගේ සිරිපතුලේ හර 32 ලක්ෂණ වලින් එකක්. ඔය චක්කවරංකිත රත්සුපාදෝ ගාථාවේ තියෙන ඒව තමයි. ඒ ලක්ෂණ තමයි. චක්‍ර අට්ටයක් කියන්නේ ඒ බුදු කෙනෙකුගේ ත්‍රිපතුලේ එහෙම ලක්ෂණ පිහිටනවා කියලා එක තමයි තියෙන්නේ. දැන් කපිලවස්තුපුර කියන්නේ ওই දිඹුලාගලනේ. දිඹුලාගලින් තමයි අර මහා මේ පාතරාසි සූත්‍රයේ තියෙන්නේ රජගෙදරින් ආවා කියලා. ඊට පස්සේ මේ මාර්ග කියන තැන අද ඔය ගිරාඳුරු කෝට්ටි කිට්ටුව එතනින් තමයි මහවැලි ගඟෙන් ඒගොල්ලට පැන්නේ. ඒ කියන්නේ මහවැලි ගඟෙන් ඒගොල්ලට ගියා. ඒ කාලේ ලක්ගල තිබුණේ ලොකුම කැලයක්. මේ ලක්ගල වනේ තමයි ඔය දුෂ්කර ක්‍රියා කළේ. හැබැයි ලක්ගන වලේ විතරක් හිටියේ නැහැ. මේ ඒ කැලේ දිගේ ඔය කියන මහනෙරු කියන්නේ ඔය නමුණු කුල ඉඳන් හත්තිකුච්චියට යනකන් තියෙන දිගම කඳු වැටිය. ලක්ගල කඳුවත් ඒකේ මැද. එතන ඉඳන් මගද රටටත් ආවා, මේ උඩහටත් ගියා. ඔව්, ඒ පැත්තටත් ආවා. ඒ සියලු තැන්වලට ඇවිල්ලා හැබැයි ඔය දුෂ්කර ක්‍රියා කරන කාලේ මේ ඉරුවඩුන්නේ බෝධින් වහන්සේ ගාවට යන්න බැරි වුණා. බෝධින් වහන්සේ ගාවට ගියා නම් බුද්ධ ශක්තියට අනුගත වෙනවා. එතන තමයි මධ්‍ය මණ්ඩලය. බුද්ධ ශක්තිය අනුගත වෙලා තියෙන මධ්‍ය මණ්ඩලයක් තියෙනවානේ. එතෙන්ට ගිය ගමන් බුද්ධ ශක්තියට අනුගත වුණා. එතන සතියක් වැඩ හිටිය ගමන් බුද්ධත්වයට පත් වුණා. ඒකයි උනේ. ඔව්, දැන් සිංහල තේරුම ඉසිං බැස්ස ගල. මාගදී වචනේ ඒකම ඉස්සින් පතනය වූ. පතනය කියන්නේ වැස්ස කියන එකේ මාගදී වචනේ මොකද්ද? පතනය, පාත්තු. ඉසි පතන ආරාමය. මාගදී වචනේ සිංහල වචනේ ඉසින් වැස්ස ගල. කොහෙද? ඉසින් වැස්ස ගල තමයි වැඩියම මේ කිරණ ශක්තිය තියෙන්නේ. ඒ කියන්නේ මුළු විශ්වයටම. ඒක දැන් ඇමරිකන් කාර්යෝ පැහැදිලිව තේරුම් ගත්තා. මේ ඉසින් බැස්ස ගල තමයි මේ මිහිතලය මත කොහාට හෝ පණිවිඩයක් දෙන්න පුළුවන් නම් විශ්වයට වෙන චක්‍රාවාටක ඉසින් බැස්ස ගලින් නම් තමයි දෙන්න පුළුවන්. ඒකයි ධම්ම චක්‍රේ පාත්තලා දස දහසක් සක්වලට මේ බුද්ධ ශක්තිය ඒ ධර්ම දේශනාව යහඳ පතුරන්න පුළුවන් එකම තැනයි මේ මිහිතලයේ මත තියෙන්නේ. ඒක තමයි ඉසිං බැස්සගල ඉසිපතන ආරාම. එතන තමයි අර දහම්බෙරේ හඬ නැගුවේ ධම්ම චක්‍ර පාත්තන සූත්‍රය දේශනා
කළා.
ඔව්, එකෙන් එකක්.
ඔව්
ඔව්. මහා ඉසිවරු කියව. නෑ, ඒ ධ්‍යාන වඩනේ මහා මුනි මහේසි දෙකම බුදුහාමුදුරන්ට. දැන් මුනිවරු කිව්වා ජෛනාගමේ සියලු අය මුනි. නමුත් බුදුහාමුදුරන්ට මුනි නෙමෙයි කිව්වේ මහා මුනි. ඒකනේ දැන් ඔය මේ හිරිවඩුන්නේ බුදු වෙලා ඉතිං බක්සගලට යන පාරේ ඒ හිරිවඩුන්නේ එහා ගම මොකද්ද මා මිනි ආව මහමුනි ආව ගම මහමුනි ආව ගම ඊට පස්සේ වාහල් කඩ ඊට පස්සේ ඉතිං බක්සගල අර තපස්සු බල්ලුක හම්බුනේ ඔය මාමිණියවයි වාහල් කඩේ අතරදි එතන එදා ඔය අද මේ උරුළු ඔය යාන් ඔය දිගේ තිබුණා මේ කරත්ත ගැල් ගෙනල්ලා යන එන පාරක් එතෙන්දි තමයි තපස්සු බල්ලුක හම්බුලා බුදුහාමුදුරුව මේ කේශ ධාතු මේ සිරි හඬු දුන්නේ ඒ ගැල් කාර්යෝ දැන් පිටරට යන්න ලැහැත්ති වෙනකොට අර තිරියායට ගිහිල්ලා පොඩි චෛත්‍යයක් හදලා ඒව තැන්පත් කළ වැඳ පුදාගෙන ගියා. ඒකයි උනේ. ඔව් තාමත් කරත් යනවා එපා. ඒ යන් ඔය දිගේ. මෙහෙමයි බුදුහාමුදුරණන් කියලා තියෙන්නේ සද්දස්ස කුල පුත්තස්ස කියන තත්වයට පත් වෙච්ච කෙනෙක් අර චත්තාරෝඨානානි දැක වැඳ බුදා සිත පහදාගෙන බුද්ධ ශක්තියට අනුගත වුණොත් දස්සනියානම් සංවේජනියානම් කියන සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. සද්දස්ස කුල පුත්තස්ස කියන පුද්ගලයෙකුට පමණයි ඒ චත්තාරෝඨානානි වැඳ පුදාගෙන සද්ද දසනියන සංවේජිනියන වෙන්න පුළුවන්. අනික් කෙනෙකුට ඒක වෙනවයි කියලා කොහෙවත් නැහැ. උදැන් ඒක ඉතින් තේරුම් අරගෙන ඒ බුද්ධ ශක්තියට අනුගමත වුණොත් ඒක
හරියනවා.
ඒවත් කරනවා. දැන් නොයෙකුත් මිනිස්සු අපේම මේ දායකයෝ තමයි. ඊළා නොයෙකුත් පඳුරු ගැට ගන්නවා, තව නොයෙකුත් වැඩ කළා. ඕපෑන්වක් කරනවා, තව නොයෙක් මේ අටපිරි කර දෙනවා, පූජා කරනවා, සිවුරු දානවා, තව නොයෙක් වැඩ. ඒවා නෙමෙයි මේ බුද්ධ ශක්තියට අනුගත වීම. තමන්ගේ හිතේ තුන් සිත පහදාගෙන රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර ඒ බුද්ධ ශක්තියට අනුගත වෙලා නික්ලේශීව සත්‍යක්‍රියාබලයක් පතුරවල විශ්වයට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පැතිරි. ඒකයි බුද්ධ ශක්තියට අනුගත වීම. බෞද්ධයා තමන්ට උපකාර වන ශක්තිය තමන් තුළට ඒ විශ්වයෙන් ලබා ගැනීම. ඔව් දැන් මෙහෙමයි. දැන් ත්‍රිපිටකයේ හැමතැනකම තියෙන්නේ කංකා විතරණ විචිකිච්චිතා. කංකා විතරණ කියන්නේ කංකා කියන්නේ සැක සංකා. විතරණ කියන්නේ සැක සංකා වලින් නිදහස් වීම, ඉවත් වීම. නමුත් විචිකිච්චිතා මේ කියන්නේ මේ ඉච්ඡ විඥාන චිත්තේ කිලුටු කැමැත්ත තමයි විචිකි ඉච්ඡ. ඒ විඥාන චිත්තේ කිලුටු කැමැත්තෙන් තොර වුණාම සැක සංකාවිනුත් ඉවත් වෙනවා. දෙකම එකට තමයි හුඟත්යන් වල යොදලා තියෙන්නේ. එකක් පරිවර්තනය කළා, අනික පරිවර්තනය කරන්න දන්නේ නැතුව අද දෙකටම සැකයෙන් තොර වීම, සැකය අයින් කර ගැනීම කියලා කියනවා. මේ ඉච්ඡ තියෙනවා 10ක්. හොඳට තේරුම් ගන්න ඕන. මේ දැන් ඉච්ඡ කියන්නේ ඡන්දය, නන්දි, කැමැත්ත කියන තමන්ගේ හිතේ ඇති වූ ප්‍රිය බව, අප්‍රිය බව, ඉච්ඡ. ඒ ඉච්ඡට බැඳුනොත් පටිච්ච වෙනවා. ඒ බැඳුණු ඉච්ඡට තදින්ම මේ දැඩිසේ බැඳුනොත් අභි ඉච්ඡ වෙනවා, අභිච්ඡ. ඒ ඉච්ඡ ඒ කැමැති වූ ප්‍රිය වූ දේ උපාදානය කරගෙන ස්ථිර වුණොත් ඒක ඉච්ඡ නිච්ඡ වෙනවා. ඒ නිච්ඡ නිසා සිත යම් ආකාරයකට උදහසුනොත් විසුරුනොත් විස්සෝප වුනොත් උද්දච්ච වෙනවා. ඉච්ච උද්ද වෙනවා. උදහස් වෙනවා. ඒකෙන් පහත් තත්වයකට පත් වුනොත් පහත් වැඩ කරන්න ඒ කැමැත්ත යොමු වුනොත් කුක්කුච්ච වෙනවා. ඒ අනුව පහත් වැඩ කරන පුද්ගලයා පාපී වැඩ කරනවා නම් කැමැත්තෙන් පාපිච්ච වෙනවා. ඒ වගේම අත්තිච්ච වෙනවා, ලාභිච්ච වෙනවා, මහිච්ච වෙනවා. මේ ඉච්ච නිසා පහත් වැඩ, පාප වැඩ, වැරදි වැඩ කරනකොට. ඒ අනුව විඥාන චිත්තේ කිලුටු වෙනවා. කිලුටු වුණොත් විචිකි ඉච්ච කියන තත්වයට පත් වෙනවා. මේ ඉච්චම අනිත් පැත්තේ තියෙනවා. මොකද්ද අනිත් පැත්තේ වචනේ? මේ ඉච්ච පිරිසිදු කරගන්න කටයුතු කළොත් අපිච්චතා. අපිච්චස් ආයන් දම්මු, නායන් දම්මු, මහිච්චස් කියලා තියෙනවා. එනිසා දැන් මේ ආනපාන සති සමාධියේ වඩන බුද්ධ ශ්‍රාවකෙක් ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයෙක් මේ ඉච්ච අප්ප කරන්න. අප්ප කියන එක අල්ප නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. අප්ප කියන්නේ සහ මුලින්ම ප්‍රභවය වීම, අත් නැවැත්වීම කියන එකයි. දැන් අප්පමාන, අප්පමත්ත, අප්පඉච්ච බොහොම තැන්වල අප්ප තියෙනවා. අර අප්පමාදෝ අමත පදම්. අප්පමානෝ මානය අප්ප කරන්න. මත්වීම මදේ අප්ප මද. අප්ප කියන එක තේරුම හිතෙන් සහමුලින්ම කපා අස්කිරීම අප්ප. ප්‍රභවය වීම සහමුලින් නැවැත්වීම අප්ප. ප්‍රභවය වෙනවා නම් ඒක පමාද. දරු කියන්නේ ණයකාරයෙක් දරා ගන්නවා. දරු කියන්නේ ඒකයි. ණය දරා ගන්නවා. දරු කියන්නේ ඒකයි. මොකද්ද? මට හුන්නේ තේරුණේ නෑ. රූපාරහ පුද්ගලයෝ
දැන් පොත්තර තියන සම්මතයක් ඇටියට ස්තූපයක් හදලා මේ අර ස්තූප හදලා මේ ඒ ධාතු තමයි කියන්නේ සුදුසු අය.
බුදුහාමුදුරුවෝ එහෙම දෙයක් කළා. චක්‍රවර්ති රජවරුන්ගේ බුදුහාමුදුරුවන්ගේ පසේබුදු පියාණන්ගේ අරහතුන් වහන්සේලා මේ හතර දෙනාගේ අර ඉතුරු වෙන ධාතු ශේෂයන් තන්පත් කළා තූප හදලා වන්දනා කිරීම සුදුසුයි කියලා බුදුහාමුදුරුවෝ අනුදැන වදාළා. ඒක හරි. දැන් බුදුහාමුදුරුවෝ බුදු වෙලා සුමානකින් දෙහකම දුන්න ජීවත් වෙලා කාලේ ජීවත් වෙලා ඉන්න කාලෙත් ශාරීරික ධාතු දුන්නා. কেশ ධාතු දුන්නා, නඛා ධාතු දුන්නා. මේවාගේ දේවල් දාඩිය බිඳු දුන්නයි කියවට ඒක පිළිගන්න පුළුවන් කතාවක් නෙමෙයි. ඒක පස්සේ බොරු කතාව. දාඩිය බිඳු ඉතුරු වෙන්නේ නැහැ. පූර්ණ රෝම වෙන එක. ඒක නිකම් මේ පස්සේ කාලෙක හදාගත්ත කතාවක්. ඕක මේ වැරදි දෙයක්. දැන් දීලා තියෙන්නේ සිරි හඬු සහ නකා නියපොතු. නකා වෙහෙරවල් තියෙනවනේ ගණනාවක්. මේ ලංකාවේ තියෙන ඔක්කොම නකා වෙහෙරවල් වෙන ලෝකේ කොහෙවත් නැහැ. কেশ ධාතු දුන්නේ නියපොතු දුන්නේ මේ ලංකාවේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරපු සලු දුන්නා. සලු මිනිසායට පාත්‍රා දුන්නා. ඒ වගේ දේවල් පාවිච්චි කරපු පාරිභෝජික භාණ්ඩ හැටියට. ඊට පස්සේ පිටදුන් බෝධිය අර පරිවත් මේ ඊට පස්සේ අර ස්පර්ශ කළ පාදලාංජන මේව තමයි ජීවමාන කාලේ ධාතුන් හැටියට වන්දනා කරන්න කියපු අනුදැනවදාල. පිරිනන් පෑවට පස්සේ බුදුහාමුදුරන්ගේ ශාරීරික ධාතුත් බෙදලා දුන්නා වන්දනා කරගන්න. මොනවයි ඔව් දැන් බුදුහාමුදුරුවෝ මේ උපන් තැනට ගියා බුදු වෙලා මේක තියෙනවා සක්කපඤ්ඤ සූත්‍රයේ මේ අම්බලට්ටිකාවණෙන් නැගෙනහිර පැත්තේ තිබුණු මේ කියන ලුම්බිනි සෑටෙන මේ අදනම් බඹරගල ගියාම ගිහිල්ලා බුදුහාමුදුරුව වසක් එතන ඒ ගල් ගුහාවේ ඉන්ද්‍රසාල ගුහාවේ වස්වසුවා වස්වසලා ඔය සක්කපඤ්ඤ සූත්‍රය සක්කස්ස පණිත සූත්‍රය මෙහෙම සූත්‍ර ගණනාවක් දේශනා කළා ඒවා ත්‍රිපිටකයේ තියෙනවා ඒ කාලේ පැත්තේ හිටිය රජවරුන්ට සක්කස්ස පණිත කියලා රජ කෙනෙක් හිටියා සක්කස්ස දේවානම්ින්දි කියලා දෙව්දානුවර රජෙක් හිටියා ඒගොල්ලන්ට දේශනා කරපු සූත්‍ර තමයි සක්කස්ස පණිත සක්කස්ස දේවානම්ින්ද සූත්‍ර සක්කපඤ්ඤ සූත්‍රය ඊට පස්සේ බුදුහාමුදුරුව එන්න හදනකොට එතන හිටිය ඒ රජවරු ඉල්ලුවා අපිට වැඳ පුදා ගන්න ඔබ වහන්සේගෙන් මොනහරි පාරිභෝජනය කළ දෙයක් දෙන්න කියලා. බුදුහාමුදුරුව අර පාවිච්චි කරමින් තිබුණු සලුවක් සිවුරක් සහ පරිහරණය කරමින් තිබුණු පාත්‍රය දුන්නා. ඒ පාත්‍රයයි සිවුරයි තැන්පත් කළා සලු මිනි සෑය ඔය බඹරගල කන්ද මුදුනේ ගලින් තනි ගලින් ශිලාමය චෛත්‍යයක් අඩි 6ක් උසට හදලා තිබුණා. ඔය ශෛලමය චෛත්‍ය පස්සේ කාලෙක මොන හේතුවක් නිසා හෝ භූමිකම්පාවක් හරි මොකක් හරි නිසා කැඩුණා ගැලුණා. ඒකම නාර පාත්‍රයයි සලුවයි ගෙනල්ලා පස්සේ කාලෙක අර දැන් තියෙන තැන චෛත්‍යයක් හදලා තැන්පත් කරලා තියෙනවා. ඒ තැන්පත් කළේ අර ප්‍රසූත ගුහාව ඉස්සරහා. අදත් ඒ ගුහාව වැදූලෙන එහෙම නැත්නම් ප්‍රසූත ගුහාව කියලා කියන. නෑ හිස මුඩු කරාට කෙස් හැදෙනවනේ. හිස මුඩු කළාට කෙස් හැදෙනවනේ. හැදෙනකොට දැන් අරිය පරිශන සූත්‍රයේ පාතරාශි සූත්‍රයේ අබේ රාජකුමාර සූත්‍රයේ තුනේම තියෙනවා සම්පූර්ණ හිස මුඩු කළා කියලා. ගෙදර යන්න ඉස්සෙල්ලා කළු කෙස් සහ මුලින්ම දැන් ඒ කාලේ වගේ අද වගේ රේසර් තිබුණ නැහැනේ. දැලිපිය සමහරට මොන හරි තියෙන්නේ නැති. නමුත් මොන හරි කෙස් සහ මුලින් කැපුවා. අද නම් රේසර් අරවා මේවා තියෙනවා මේ දශමයක්වත් පේන්නේ නැතුව කපන්න පුළුවන්. එදා එහෙම නෙමෙයි සමහරට අඟලක් භාගයක් විතර පොඩ්ඩක් පේන්නේ නැති. ඒක වැවෙනවා සුමානකින් කෙස් වැවෙනවා. ඒ වැවුණු කෙස් කපලා දෙන්න ඇති පොඩ්ඩ. දැන් මේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. දැන් එදා මේක බුදුහාමුදුරුවන්ගේ එකක් නෙමේ. එදා මහන බමුණු ප්‍රඩුභාජිකයෝ නිගන්ටය තීර්ථකයොත් මේ වැහිකාලය තුළ ඇවිද්ද නෑ එලියට ගියේ නෑ. මේ අලුත් අනකොල පාගන්න හොඳ නෑ. අලුතෙන් වැහිකාලය එනකොට සත්තු නොයෙක් සත්තු ඇදෙනවා උන් මරන්න හොඳ නෑ පාගන්න හොඳ නෑ කියලා. ඒක නිසා ඒ වැහිකාලය තුළ සියලු පරිබ්‍රාජකයෝ තීර්ථකයෝ නිගන්තයෝ මේ කියන මේ ආගම්වල හිටපු අය ඒ වැහිකාලය යම් යම් තැන් වලට වෙලා එක්තැන් වෙලා හිටියා. මොකද ඒගොල්ලන්ගේ දැන් අද වගේ රෙදි තිබුණේ නෑ නේද. එක ඇඳුමක් විතරයි තිබුණේ. ඔය කියන තීර්ථකයන්ට නිගන්ඨයන්ට නම් මොන ඇඳුමක්වත් තිබුණේ. තීර්ථකයන්ට පරිබ්‍රාජකයන්ට මහාන බමුණන්ට එක ඇඳුමක් එක සිවුරක් වගේ තමයි තිබුණේ. බුද්ධ ශ්‍රාවකයන්ටත් එහෙමයි. ඒක නිසා අර වැස්සට දෙමිලා මඩ වෙලා මේවා වෙලා දරා වෙනවා. ඒක නිසා ඒ සම්මතයක් හැටියට සම්ප්‍රදායක් හැටියට මේ යම් යම් යෝග ආචාරීන් දුතාංග රැකියෝ ඒ සියලු දෙනා මේ වැහි කාලය තුළ එක තැනකට වෙලා ඒ කාලය ගත කළා. බුදුහාමුදුරුව මුල් අවුරුදු පහ තුළ මේ වස් වැසුවේ නැහැ. එම පිළිවෙතක් අනුගමනය කළේ නැහැ. ඒගමන ඒ රටේ හිටපු අර තීර්ථකයෝ නිගන්ඨයෝ ඔය මහාන බමුණ පරිබ්‍රාජකයෝ මේගොල්ලෝ බොහොම චෝදනා කරන්න පටන් ගත්තා, කෑ ගහන්න පටන් ගත්තා. මේ බුද්ධ ශ්‍රාවකයෝ මේ වැහි කාලෙත් අර තනකොළ පාගනවා, සත්තු මරනවා, මඩ ගා ගන්නවා, සිවුරු ඔක්කොම මේවා කරනවා, මඩ නෑවිලා ඉන්නේ පිණ්ඩපාත යනවා. තව මේ වගේ නොයෙකුත් දේවල්. මේක මේ කරුණ කිව්වට පස්සේ, නොයෙකුත් චෝදනාවට පස්සේ බුදුහාමුදුරුවොත් ඒ අවස්ථාව යොදාගත්තා. මේ කෙලෙස් තවා දවා මඟඵල ලබන්නට උපකාරවන ආකාරයට අයං වස්සාන කාලෝ කියන තත්ත්වෙන් ජීවත් වෙන්න. ඒකයි උනේ. එදා බුදුහාමුදුරු මල් පූජා කිරීම තිබුණා. වෙන සියලු ආගම්වල ඒක නිවනට උපකාර වන. එදා භාවනාව තිබුණා, ඒක ගත්තා. එදා සීල් රැක්කා. බුදුහාමුදුරන්ගේ කන්නේ මේ භාවනාව, සීලය, මල් පූජා කිරීම වස් මේ එකක්ක. එදා සම්මතයෙන් සමාජයේ තිබිච්ච බොහෝ යහපත් දේ බුදුහාමුදුරු වෙනම අර්ථයක් දීලා මේ නිවනට උපකාර වන ආකාරයට සියලු දේ වෙනස් කළා හදාගත්තා. ඒකයි කළේ. ඒක තමයි. දැන් මෙහෙමයි. දැන් ඒ කාලේ දැන් ඔය මේ ඉංග්‍රීසි මාස ආවට පස්සේයි අපි අද මේ තත්ත්වය හදාගෙන තියෙන්නේ. තේරුණාද? ඒ කාලේ ඔය බුද්ධ වර්ෂ තියෙන කාලේ අර වැහි කාලේ පටන් ගන්නකොට තමයි මේ මාසේ පටන් ගත්තේ. ඊට පස්සේ සකවර්ෂ ආවා. සකවර්ෂ ආවට පස්සේ තමයි මේ අර මීන රාශියෙන් මේෂ රාශියට යන තැන අප්‍රේල් මාසේ හදාගත්තේ. ඊට පස්සේ දැන් ඉංග්‍රීසි ගමේට තමා මේ ජනවාරි මාසයෙන් අවුරුද්ද පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒ කාලේ මේ චන්ද්‍ර මාස ක්‍රමේ අර වැහි කාලේ ඒ කාලේ තිබුණා ඔය කියන නැගෙනහිර. දැන් ඔය බුදුහාමුදුරුවෝ මේ පැත්තේ නෙමෙයිනේ හිටියේ. ඒ හිටිය පැත්තේ ඒ කාලේ අර වැහි කාලේ. බුදුහාමුදුරු හිටියේ ඔය නැගෙනහිර අර කදුරුගොඩ ඉඳලා යාපනේ මාතරට එනකම් සියලු තැන්වල සහ සබරගමු පළාතේ. සබරගමු පළාතේ තමයි වැඩි හරියක් කල් හිටියේ. දැන් ඔය සියලු වැදගත් සූත්‍ර දේශනා කරලා තියෙන කුරු රට මේ සබරගමු පළාතේ. පිරිනවන් පෑව කුසිනාරුවන්නාරණුවර සබරගමු පළාතේ. දැන් මේ අලව්යක් අලව් රජ අලව් රට ඔක්කොම සබරගම පළාත. දැන් අපි තණ්හාව ඇති වෙන්නෙත් නැති වෙන්නෙත් හදවතින්. තණ්හාව නැති වුණාම ලේ ධාතුව පිරිසිදු වෙනවා, මනස මනින්දිය පිරිසිදු වෙනවා. තණ්හාව ඇති වුණාම රාගය, ద్వේෂය, මෝහය, රාගය, ద్వේෂය ඇති වෙන්නේ කොහටද? හදවතට. එතකොට හදවත කිලුටු වුණාම ලේ ධාතුව තුන් දොස් කිපෙනවා. ලේ ධාතුව කිලුටු වුණාම කිලුටුලේ මොලේට ගියාම මනස විකෘති වෙනවා, මෝහ වෙනවා, අඳුරු වෙනවා. ඒක තමයි මෝහය. දැන් එතන විඥානයනුත් නෙමෙයි, ප්‍රඥාවෙනුත් නෙමෙයි. එතන යම් ආකාරයක ඥානෙ දැනුම් පජානාති. තේරුණාද? ඒක නෙමෙයි. ඔය දැන් ඥාන ප්‍රඥා විඥාන මොකවත් නොකිය කිව්වේ මොකද්ද? පජානාති. ඒක ඊට වඩා ඔය දෙකටම වඩා වෙනස් දැනුමක්. තමන්ගේ හිතේ ඇති වෙන ප්‍රජනනය වන දේ අනුවයි ආනපාන සති සමාධිය පිහිටන්නේ. මොකක් හරි ඒක සත්‍යතාවයක් තියෙන හේතුව මොකද? අදත් ඔය හිරිවැඩුනට මෙහා ගම උඩංගාව උඩුගම් උඩංගාව තියෙනවා. අදත් එහෙම ගමක් තියෙනවා, බෝඩ් ගහලා තියෙනවා, එහෙම භාවිතයක් තියෙනවා. හිරි වඩුන්නට ඒ ගඟේ උඩ පැත්ත, වැවේ උඩ කෙරවල උඩංගා. ඔව් අදත් තියෙනවා. ඒක නිසා ඔය පහලට ගලා ගිය ගඟේ අදිෂ්ඨානයක් ඇතුව බුදුහාමුදුරුව පාත්‍රය පාගලහම උඩඟ උඩුගංගාව කියන එකයි. ඒක නිසායි උඩුගං උඩංගාව උනේ. ඒකේ සත්‍යතාවයක් මොනවා හරි තියෙනවා. ඒක ශක්තියක්. හැබැයි ඒකේ ඊට වඩා පරමාර්ථ ධර්මයක්, අධ්‍යාත්මික ධර්මයක් ඒකේ කියනවා. ඒ කියන්නේ මෙතෙක් කල අනුසෝතගාමි පුද්ගලයා පටිසෝතගාමි උඩුගම්බලා යන තත්වයකට පත් වුණා. ඔව් අදටත් එතන පොඩි මේ සෛලමය ස්ටේජ් එකක්, ගැඹුරු ජලාශයේ අදටත් එතන මේ ඒ පස්සේ මුචලින්ද රජ්ජුරුව එතන පාලකයා වෙලා ඒ ගම් පාත්‍රය පා කරපු තැන පොඩි ස්ටේජ් එකක් හදලා හොඳ ලස්සනට ආරක්ෂා කරලා තියෙනවා. ඒ ස්ටේජ් එක අදත් ඕන කෙනෙකුට ගියන්න ගිහිල්ලා දකින්න බලන්න. දැන් එතන ගහක් වැවිලා තිනවා, ගහ යට යටින් බැලුවාම තිනවා හොඳ ගල්පතුරු අල්ලපු ලොකු ගල්පතුරු අඩියක් දෙකක් පළල ගල්පතුරු අල්ලපු ගල්පතුරු 50ක් විතර අල්ලපු ලොකු ස්ටේජ් එකක් හදලා තියෙනවා. ගඟට බැහැලා බැලුව ගමන් පේනවා. දැන් ගඟේ වතුර අඩු වෙන දැන් පේනවා. ඒක තමයි ඒක ගැන කිව්වා මීට ඉස්සෙල්ලා පාදලාංචෙන් චෛත්‍ය. ඔව් ඒක තමයි ලංකාවේ අනුරාධපුරයේ හැදුව පළවෙනි චෛත්‍ය පාද ලාංඡන. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ සිරිපතුලක් ගෙනින් තැන්පත් කළා වඳින්න පුදන්න ගත්ත ඒක පාද ලාංඡන චෛත්‍ය. ඔව් පස්සේ කාලෙක රජවරු ගඩොල් වලින් ඒ සිරිපතුල වට කළා චෛත්‍යයක් හැදුවා. ඒවා ඉතින් පස්සේ පුරා විද්‍යාකාරයෝ මොනවා හරි ලියන්න නැති මොකක් හරි මේ හිතලුවක්. මොකද්ද චිත්‍ර ගුහාවේ ලියලා තියෙනවා පැත්තකින් ඉන්දසල ගුහා කියලා පරිණිතාන මහත්තයෙක් ඒ සෙල්ලිපිය කියවලා පොතකත් දීලා තියෙනවා. ඒක තමයි ඉන්ද්‍රසාල ගුහාවේ චිත්‍ර ගුහාව. ඒක චිත්‍ර තියෙනවා මේ වගේ හදපු චිත්‍ර තියෙනවා. ඒකට සමානවම ඔය මහකන්දි තියෙන මොකද්ද තව ගුහාවකත් ඒ වගේම රූප තියෙනවා. මොකද්ද පල්ලෙහාත් තියෙනවා. ගුහා 54ක් තියෙනවා මමරගල. කල් ගුහා 54ක් තියෙනවා. එදා අරහතුන් වහන්සේලා බුදුපියාණන් වහන්සේත් එක්ක ගියාය වැඩ හිටිය ගල්ගුහා 54ක් අදටත් ඔය බඹරගල කන්දි හොයාගෙන තියාගෙන තියෙනවා. 54න් 22ක සෙල්ලිපි පොඩි පොඩි ඒවා කොටලා තියෙනවා. හොඳයි එහෙනම්. ඔව් දැන් මේ අර පාර්ලිමේන්තුවේ කොහෙද බෝඩ් එක ගහලා තියෙන්නේ? පාර්ලිමේන්තුවේ කියලා බෝඩ් එක කොහෙද ගහලා තියෙන්නේ? ඔය යාංගල් මෝදර මොකද්ද ගහලා තියෙන්නේ? කවුද ගහලා තියෙන්නේ ඔක? අපි ගහුවද? නෑ 1940 ගණන් වල ලොකුවට පාර්ලිමේන්තුවේ කියලා බෝඩ් එකක් කවුරු හරි ගහලා තියෙනවා. ඒක ධර්මතාවයෙන් ගහිනා. දැන් ඒ බෝඩ් එක අයින් කරලා වෙන බෝඩ් එකක් ගහලා. ඒක නිසා බුදුහාමුදුරුවෝ ගඟේ ඒගොල්ලටත් ගිහින් තියෙනවා. ඒක හැබැයි යක්ෂ ගෝත්‍රික රාජ්‍ය. අර අලව් යකු හිටියේ යක්ෂ ගෝත්‍රික රාජ්‍ය. ඊට ගඟෙන් මේකොඩ අලව් රට. හොඳයි එහෙනම්. අදට මේ ධර්ම සාකච්ඡාව දේශනාව අවසානයි. හෙට බ්‍රහස්පතින්දා හෙට උදේ සත්තරාණ කුසල සූත්‍රයත් හෙට හවසටත් තව සූත්‍ර කීපෙකුත් විග්‍රහ කරන්න තියෙනවා. අනිද්දා අනුදම්ම සූත්‍ර 4කුත් අනත්ත ලක්කන සූත්‍රයත් දේශනා කරලා අවසාන කරනවා. එතකොට හෙට උදෙත් ප්‍රශ්න අහන්න අවස්ථාවක් තියෙනවා, හවසක් තියෙනවා, අනිද්දා උදෙත් තියෙනවා. අනිද්දා හවස සිකුරාදා හවසරුවේ බොහොම කෙටි සමාලෝචනයක් කරනවා, තුනේ ඉඳන් හතර, තුන තුනයි 45 දක්වා. ඊට පස්සේ තවත් ප්‍රශ්න අහන්න අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ සිකුරාදා හවස 6ට මේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනා ඔක්කොම අවසන් කරනවා. 6 ඉඳන් රෑ 9 දක්වා, නැවෝ 9 හමාර දක්වා පැය තුනක් මේ පින්වතුන් අවස්ථාව දෙනවා. විනාඩි දෙකක් තුනක් හතරක් පහක් තමන්ගේ අදහස් යෝජනා චෝදනා තව නොයෙකුත් මොනහරි අදහස් තියෙනවා නම් තමන්ගේ දැනගත්ත දේ ඉගෙනගත්ත දේ තේරුම් ගත්ත දේ ආපු පුද්ගලයාමද මේ දැන් ඉන්නේ වෙනස් වුණාද මේ ආදී කොට ඇත්තා වූ යම් යම් දේවල් අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලබා දෙනවා. සිකුරාදා හවස 6 ඉඳන් 9 දක්වා සෙනසුරාදා උදේ හිල් දානේ අවසානයි භාවනා වැඩසටහන කාටත් යන්න අවස්ථාව තියෙනවා. එතකොට හෙට දවසම සහ අනිද්දා උදේ අරුවේ තවත් ප්‍රශ්න තියෙනවා නම් මොනවාරි ඉදිරිපත් කළා ආලා දැනගෙන තීරුම් ගන්න පුළුවන්. තව සූත්‍ර ධර්මත් කීපකින් තව සත්තරාණ කුසල ධර්මයේ අනත්ත ලක්ෂණ සූත්‍රය මේ කිංච සූත්‍රය යෝග සූත්‍ර කීපයක් තව තියෙනවා විග්‍රහ කරන්න පෙන්නලා දෙන්න. හොඳයි එහෙනම් කවුරුත් දැන් සාදු කාර්යයක් දෙන්න. එහෙනම් පින් අනුමෝදන් කරන්න මේ ගාථාවන් එතාවතා චම්මි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා චම්මි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා චම්මි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං තු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමෝ හෝතු යාව නිපාන පට්ඨියා.